හොඳයි සාදු. 2022 වසරේ දෙවෙනි මාසේ 27 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වත් අපි හැමදාමත් මතක් කරනවා වගේ මම බොහෝ වෙලාවට ආමන්ත්‍රණය කරනු ලබන්නේ ධර්මයේ පිළිබඳව හොඳ පරිචයක් තියෙන උදවියට කියන කතාව. ඒකට හේතුව ධර්මයෙන් ලබන්න පුළුවන් බොහෝ සැනසිල්ල එකතු කරගෙන ඇවිල්ලා අර අවසාන ප්‍රතිෂ්ඨාව ලබා ගැනීම සඳහා වන උපකාරක ධර්ම දේශනා කරන්නේ. ඉතින් මම හිතනවා සමහරලාට එසේ නොවන පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ සරල භාවනාවක්වත් ජීවිතේ ප්‍රගුණ නොකරපු, හිත දිහා පැය භාගයක්වත් බලාගෙන හිටපු නැති, භාවනාවක යෙදුනේ නැති අයත් ඉන්නවා. ඉතින් අන්නේ ඒ වගේ අයට පෙනුතුනේ ධර්මය ඔළුවට වැටුනහම ඒගොල්ලන්ට හිතා ගන්න බෑ මොකද්ද කියලා. හැබැයි බොහෝ කාලයක් ධම්මග ගමන් කරලා විවිධ භාවනා මධ්‍යස්ථානවල භාවනා වඩලා බොහෝ වෙලාවට පොතපත හොඳින් හදාරලා ධර්මයේ හදාරලා භික්ෂුන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කරලා හොඳ පරිචයක් අරගෙන තියෙන පින්වතුන්ට මේකේ රහ ගොඩක් වැඩි. මැණික් ගලක වුණත් වටිනාකම දැනගත්තොත් මේක බොහොම අගේට අගේ ඇතුව අහුලගන්නෙත් රැකගන්නේ. එහෙම නැතුව මැණික් ගල පේන්නේ නැති කෙනෙක් නේද ඒක අහුලගත්ත කියලා? ඒක දන්නේ නැති, ඒකේ අගේ දන්නේ නැති කෙනෙක් ඒක අහුලගත්ත කියලා ඒක වටිනාකමක් දෙන්නේ නැහැ. ඒකත් හරියට අර අපේ රටේ වගේ. අපේ රටේ කොච්චර වටින ගහකොළ තියෙනවද, ලෝකෙට කොච්චර වටින බෙහෙත් හේත් තියෙනවද, කොච්චර මහ පොළොවේ මැණික් ඛනිජ වර්ග තියෙනවද ලංකාවේ ඉන්න අන්ධයෝ ටික ඒක දන්නේ නැහැ. අන්ධය කියන්නේ ඉතින් ඔබට මට තමයි, ඉතින් අපිටම තමයි. ඒ වගේ තමයි මේ තථාගත ධර්මයත් පෙන්වතුනේ. කොච්චර වටින ධර්මයක්ද මේ තියෙන්නේ අරව වගේම මේකේ යගෙත් මේ බිමේ ඉන්න අය දන්නේ නැහැ. දවසක් මහත්තයෙක් විදේශිකයෙකුට කියලා තියෙනවා මෙන්න මෙහෙම, උඹලා කන්න දන්නව, උඹලට බත් පිඟානක් නෑ. අපේ උන්ට බත් පිඟානක් තියෙනවා කන්න දන්නේ නෑ කිව්වලු. ඔයාලා ගොඩක් ලස්සන වයවැ කියන්. උඹලා කන්න දන්නව, මේ යුරෝපේ රටවල ඉන්න මිනිස්සු කන්න දන්න. හැබැයි උඹලට බත් පිඟානක් නෑ. ඒ කියන්නේ උතුම් දර්ශනයක් උඹේ ජීවිතේ හරහා ගමන් කරලා නැහැ. නමුත් අපිට බත් පිඟානක් තියෙනවා. නමුත් අපේ මිනිස්සු කන්න දන්නේ නැහැ කිව්වා. කීවණක් තියෙන බෙදලා දුන්නම් අනලා කන්න දැනගන්න ඕන කියලා නේද? ඒකත් එක කරන්න බෑනේ නේ. උපරිමයට කරන්න පුළුවන් දේ මොකද්ද? දරුවෙකුට හරි අපිට කරන්න පුළුවන් උදව්ව තමයි හරි හම්බ කරලා උයල පිහිලා ඔක්කොම කරලා පිඟානට බෙදලා දෙන්න පුළුවන්. එතකොට මේ ස්වාමින් වහන්සේ කෙනෙක් කරන්නේ ඒක. බුදුහාමුදුරුවෝ බුදු පියාණන් උනේ ඒක නිසා. බුදු මෑණියන් උනේ ඒක නිසා. මොකද කරේ? හරි හම්බ කරලා උයල පියලා මේසෙට බෙදලා දුන්නා. තේරුණාද? බෙදලා දුන්නා. දැන් ඉතින් මොකද කරන් තියෙන්නේ? දැන් ඔබට අපිට ඒක පිළිවෙලකට අනලා අනුභව කරන්න තියෙන්නේ, අනල කන්න තියෙන්නේ. මෙන්න මේකත් දන්නේ නැත්නම් ඒක තමයි අභාග්‍යය. එසම මේක දැනගන්න ඕන. ඒකට කියන්නේ සම්මර්ෂණ ඥානය, විදර්ශනා ඥානය කියලා කියන්නේ ඒකට. මොකද්ද ඇත්තෙන්ම අපි කරන්න ඕන? ධර්මය අහසමින් මෙනෙහි කරමින් මොකද්ද කරන්න ඕන? චක්ඛුනා සංවරෝ සාදු. සාදු සෝතේන සංවරෝ. ඝානේන සංවරෝ සාදු. සාදු ජීවාය සංවරෝ. කාය සංවරෝ සාදු. මනස සංවරෝ සාදු. සබ්බත් සංවරෝ සාදු. සබ්බ දුක්ඛ පපුඤ්ජතු. සියලු දුකෙන් නිදහස් වෙනවා. අපි සංවර කරන, මොකද සංවර කරන්න කියන්නේ? අසංවරයි කියලා කොහොමද දැනගන්නේ? අර අල්ලපු ගෙදර එක්කෙනා කියලා දෙන්න ඕන ඔය වැඩේ අසංවරයි. එහෙමද? නැත්තම් පන්සලේ හාමුදුරු කියලා දෙන්න ඕන ඕක අසංවරයි. එහෙමද? අසංවර බව හොයාගන්නේ. එහෙනම් පොතක් බලලා ඉගෙන ගන්න ඕන. මේක අසංවරයි. එහෙමද? මෙන්න මෙහෙම ඉගෙන ගත්ත දේවල් ටිකක් නම් මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන බවක් මට පේනවා. එහෙම නෙමෙයි බුදුහාමුදුරුව අසංවර බව හොයාගන්න කියන්නේ. තමන් පීඩා විඳින දේ තමයි අසංවර. අනුන්ට පීඩා දෙන දෙයක් තමයි අසංවර. තමන් පීඩා විඳිනවා නම් ඒක අසංවරයක්. අනුන්ට පීඩා දෙනවා නම් චේතනාවෙන්ම හිත හිතා, එහෙම නැත්තම් නුවණක් නැති කමට හරි, ඒක තමයි අසංවර. එහෙනම් දැන් මේ මොහොතේ ඔබේ අසංවරය මොකද්ද? ඔබේ පීඩාව. එහෙම නැතුව වෙන කෙනෙකුට හිතෙන දෙයක් හරි, වෙන කෙනෙක් කියන දෙයක් හරි නෙමෙයි අසංවර. ඔබේ මේ මොහොතේ පීඩාව කුමක්ද? ඒක තමයි අසංවර කියලා කියන්නේ. දැන් ඔබගේ ඇස පීඩා විඳිනවා නම් ඇස අසංවරයි. ඇස පීඩා විඳින්නේ නැත්නම් ඇස සංවරයි. කොහොමද ඇස පීඩා විඳිනවා කියලා කියන්නේ? ඔය ඇස් වහ කටවා හෝ වහ කියලා ඉන්නේ තේත් එහෙම තමයි. ඒ අසංවර වෙන තැන්වලදී සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ ඇහෙන් නරක කිරණක් යනවා. අන්න දැක්කනේ, නරක කිරණක් යනවා. ඇස් වලින් එක එක විදියට බලනවනේ නේ. බොහෝම දෙනෙක් හිතන්නේ අසංවරයි කියලා කියන්නේ කයෙන්, ඉන්ද්‍රියන් වලින් ඉක්මනින් එහා මෙහා පැනීම, දිවීම කියන එක. ඒක නෙමෙයි අසංවරයි කියලා කියන්නේ. තමන් පීඩා විඳිනවා නම් ඔබ සංවර නම් ඔබ මේ මොහොතේ සුවයෙන් වාසය කරනවා ඇති. ඔන්න සංවරකම හොයාගන්න පුළුවන් ක්‍රමේ තමන්ට. ඔබ සංවර නම් ඔබ සුවයෙන් වාසය කරනවා ඇති. ධර්මය කියන්නේ ඖෂධ වගේ. ධර්ම ඖෂධයක් නෙපින්නතුනි. ඖෂධය කියන එක පරීක්ෂාවෙන් පසුව වෛද්‍ය නියමය අනුව ගන්න දෙයක්. එහෙම මේ ෆාමසි එකේ තිබුණට අපිට බෙහෙත් ඉල්ලන්නත් බෑ, ඒව අරගෙන බොන්නත් බෑ. එහෙම නේද? ඒක හොඳට මතක තියාගෙන කටයුතු කරන්න ඕන. දැන් තමා පිළිබඳවම තමන් හොඳ වෛද්‍ය අවබෝධයක් වගේ, තමා පිළිබඳව තමන් මනස පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන නිසි තැරමට දහම් ඖෂධ යෙදවීම තමයි දක්ෂතාවය විය යුත්තේ. බුදුරජාණන් වහන්සේටත් ඔය ශල්‍ය වෛද්‍ය කියන නාමය ලැබෙනවනේ. ඇයි ශල්‍යක වෛද්‍ය කියන නාමය බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ ඇයි? මේ මිනිස්යා සතුව තියෙන එක්තරා වැරදි දෙයක් එළියට අරන් දානවා. මොකද අරන් දාන්නේ? සක්කාය කියන එක තමයි අරන් දාන්නේ එළියට. මිනිස්යා පළලා දෙකට පළලා ඇතුළතෙම තියෙන සක්කාය කියන එක අරන් දානවා. දැන් ඔබ සක්කාය ආරක්ෂා කරගන්නගෙන ඉන්නද? එහෙම නැත්නම් සක්කාය හොය හොයා එලවන්න දුරු කරන්න උත්සාහ කරන කෙනෙක්ද? ඒක ඔබේ බාරේ තියෙන දෙයක්. අපි කියන්නේ සක්කාය තියාගන්න එපා. ඔබට බොහෝ සසර පීඩා පිණිස පවතිනවා, දුක පිණිස පවතිනවා, මෙලව දුක පිණිස පවතිනවා, සසර දුක පිණිස පවතිනවා. ඒ නිසා වහ වහ සක්කාය එලවන්න, සක්කාය එලවන්න. සක්කාය දිට්ඨිය දුරු වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? ඕන දෙයක් කරන්න ඕන. හරියට ත්‍රස්තවාදයක් එළවන්න අපි මොනවද කරන්න ඕන? ඒ ඕන දෙයක් කරන්න ඕනනේ ත්‍රස්තවාදය එළවන්න. එහෙනම් මිනිස්සෙක් දැනගන්නවා සක්කාය කියන ස්වභාවය තමයි ත්‍රස්තවාදය. තමා තුළ පවතින ත්‍රස්තවාදය සක්කාය. සක්කාය දිට්ඨියෙන් යුතු ඕනෑම මිනිස්සෙක් ත්‍රස්තවාදී කිව්වට කමන්නේ නැහැ. ධර්මානුකූලව බැලුවහම ඇත්තෙන්ම ඔහු ත්‍රස්තවාදීෙක්. ඒ කියන්නේ මහා ත්‍රාස්‍ය ජනක භාවයකට පත් වෙන්න පුළුවන් මිනිස්සෙක්. නිර්මාණය වෙන්න පුළුවන් මිනිස්සෙක්. තේරුණාද? ඒ සක්කාය කියන ස්වභාවය තියෙනවා නම් එයා ළඟ සුදුසුකම, ඒ ත්‍රස්තවාදී බවට පත්වීමට තියෙන සුදුසුකම තියෙනවා. කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමකට හරි අල්ලගන්නත් එයාව පුළුවන්. මොකද හේතුව අර සක්කාය තියෙන අය විතරයි ඔය සියලුම ත්‍රස්තවාදී කණ්ඩායම්වල හිටියේ. දකුණේ ත්‍රස්තවාදී වේවා, උතුරේ ත්‍රස්තවාදී වේවා, ලෝකේ මොනම ත්‍රස්තවාදීක වේවා, ඒකට බැඳෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන අය විතරයි. සක්කාය දිට්ඨිය නැති කෙනෙක් ත්‍රස්තවාදයට බැඳෙන්නේ නැහැ. මොකද ත්‍රස්තවාදය සක්කාය දිට්ඨිය ඇතුළේ තියෙන නිසා. ඒ නිසා අපි නම් කරනවා සක්කාය ඇති ඕනෑම මිනිස්සෙක්, සක්කාය දිට්ඨිය ඇති ඕනෑම මිනිස්සෙක් ත්‍රස්තවාදීෙක්, ත්‍රස්තවාදීක වීමට සුදුස්සෙක් කියලා කිව්වට කමන්නේ. ඇයි එච්චර එක එහෙම වෙන්නේ? දැන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවනේ පින්වතුනි, පංචානන්තරිය පාප කර්ම කාගේ අතින්ද කෙරෙන්නේ? පුතඥයා අතින්. විය හැකි කියලා කියන්නේ. එතකොට පංචානන්තරිය පාප කර්ම නොවෙන්නේ කාගෙන්ද? ආර්ය ශ්‍රාවකයාගෙන්, සක්කාය නැති කෙනෙක්ගෙන්. සක්කාය දිට්ඨිය දුරු කරපු නැති කෙනෙක්ගෙන් තමයි පංචානන්දේ පාප කර්ම සිද්ධ වෙනවා. සක්කාය තියෙන කෙනාගෙන්, සක්කාය නැති කෙනාගෙන් කෙරෙන්නේ නැහැ. එතකොට අපි පංචානන්තරයේ පාප කර්ම කියන්නේ මේ ලෝකේ තියෙන අතිශයින්ම බිහිසුණු සහ ම්ලේච්ඡම ක්‍රියා පහ. බිහිසුණු ම්ලේච්ඡම ක්‍රියා පහ. එහෙමනම් ත්‍රස්තවාදී කියන එක වරදක් නැහැ නේ? ත්‍රස්තවාදී කියන එක වරදක් නැහැ. එහෙනම් ඔබ, ඔබේ නෝනා පුතඥ නම් ත්‍රස්තවාදීක්, ඔබේ මහත්තයා පුතඥ නම් ත්‍රස්තවාදීක්, දරුවෝ හරි වේවා පුතඥ නම් ත්‍රස්තවාදී ගුණය සහ ත්‍රස්තවාදී වීමට ඉඩ තියෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදී ගුණයක් කතාවක් කවුරු හරි දේශපාලන හෝ මතිමතාන්තර හෝ මුල් කරගෙන එයා ප්‍රචාරය කරොත් එහෙම එයා ගේ මනස එකට නැගී හිටිනවා. ඒකයි තස්සවාදය කියලා කියන්නේ පෙනුතුනේ. ඔබ සක්කාය තවම ප්‍රහාණය නොකළා නම් ඔබද තස්තවාදී වීමට ඉඩ ඇත. දහමෙන් හැර ලෝකෙන් විසඳුම් සොයන මිනිස්සු ඉන්නවා. දහමෙන් හැර ලෝකෙන් විසඳුම් සොයන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ අවසානේ තැවීමෙන් මිය යනවා. මේ ලෝකේ විශාල ම්ලේච්ඡ ක්‍රියා සිද්ධ කරපු රාජ්‍ය නායකයෝ ආක්‍රමණිකයෝ සියලු දෙනාම මල යක්ෂයෝ වුණා, මල පෙරේතයෝ වුණා. ජීවිතේ තැවීමෙන් ශෝකයෙන් මිය ගියා. තින් පින්නතුනේ දහමෙන් තොර ලෝකයේ සංවර්ධනයකට යොමු කරනව නම් මානව හැඟීම් වලින් තොරව ලෝකයේ සංවර්ධනයකට, දියුණුවකට, අධ්‍යාපනයකට තමන්ගේ දරුවා හරි යොමු කරනවා නම් කවදාවත් ඒකෙන් ඒ රටටවත්, ඒ ලෝකෙටවත්, ඒ දරුවන්ටවත් ගෙම්වත් යහපතක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. තමන් හරි දියුණු වෙනවා නම් දහමෙන් තොරව ඒකෙන් යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ. තෙන් තේරෙනව නේද පිනුතුනේ, අවුරුදු 500ක් ගොඩනගන රට දවස් 5කින් බිඳින්න පුළුවන් කියලා. දැන් මේ දවස්වල යුද්ධ තියෙනවනේ නේද? දැන් අපිට තේරෙනවා ඒ තියෙන දේවල් හරියට පාවිච්චි කරලා නෙමෙයි. එහෙම තියෙන ආයුධ එහෙම බරපතලව පාවිච්චි කරලත් නෙමෙයි ඔය. තියෙන මහා පරිමාණ ආයුධ වලින් මම හිතන්නේ 1000න් පංගුවක්වත් වටින්නේ නැති පොඩි ඒවා තමයි පාවිච්චි කරන්නේ. නමුත් ඒත් අවුරුදු 500ක් ගොඩනගන රටක් දවස් 5කින් බිමට දාන්න පුළුවන්. කොහොමද වය ධම්මා සංඛාරා කියපු බුදුරජාණන් වහන්සේගේ බුදු වදන? අනිත්‍ය නෙමෙයි ඕකට කියන්න තියෙන වය ධම්මා සංඛාරයි. ක්ෂය වෙලා යනවා, කැඩිලා යනවා, නැති වෙලා යනවා, දුරු වෙලා යනවා පින්නතුනේ. ඒකයි වය ධම්මා සංඛාරා කියන්නේ. ගොඩක් අය ওই භෞතික දේවල් කැඩෙනවට කියන අනිත්‍ය කියලා. අනිත්‍ය නෙමෙයි. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා ඒකේ මීන් එක අවලුවට අරගෙන නැහැ මිනිස්සු. තේරුම අරගෙන නැහැ. ඔවුන් හිතන්නේ කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා කියන එකට නේද ලෝකෙම අනිත්‍යයි කියන්නේ. දැන් බෞද්ධයෝ ඔක්කොම අනිත්‍යයි කියන්නේ. ඒකද නෙමේ. නියම කර ගැනීම හේවත් නিত্য. නියම කර නොගැනීම හේවත් අනිත්‍ය. ඒතර කැඩෙනවා බිඳෙනවා කියන එක නියමයක් වුණාට පස්සේ ඒක අනිත්‍ය නෙමෙයිනේ තවදුරටත්. ඒක තමයි නියමය. නියමය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැද්ද? මේ මහ බැංකුව අච්චු ගහනෝ කඩදාසි කොලයක්. අච්චු ගහලා ඒකේ මුදල් ඇමති අස්සම් කළා. මහ බැංකුව අස්සම් කළා. මේක 5000, 1000, 2000 කියලා ගැහුවට පස්සේ ඒකේ වටිනාකමක් තියනව නේද? නිකං කොල කෑල්ලක්. කොල කෑල්ලක් අස්සනක් කරලා නියමයක් කළාට පස්සේ මොකද වෙන්නේ? අන්න නියමයේ අන්න නිත්‍ය කළා. කවුද නිත්‍ය කළේ? මහා බැංකුව මුදල් ඇමති ජනාධිපති කවුරු හරි කෙනෙක් ඔක නියම කළා රටක. ඊට පස්සේ ඒකේ වටිනාකමක්, තමන්ට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක්, ගනුදෙනු කිරීමේ හැකියාවක් ඇති වෙනවා. හැබැයි මේ නියමයන් ටික නැතුව නිකන් ඔය නම්බර් ලිව්වයි කියලා වටිනාකමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ නිත්‍ය කියලා කියන්නේ? නියමයක්. එතකොට ලෝක නියමයන් සිද්ධ කරන්න පුළුවන් මහ බැංකුවට විතරයිද? ඒ ඔබටත් පුළුවන්. ඔබ නියම කරගෙන නැද්ද? ඔබ නියම කරගෙන තියෙන මනසින් මේ මගේ ස්වාමියා, මේ මගේ භාර්යාව, මේ මගේ ඉඩම කඩම, මේ මගේ හිතවත්තු, මේ මගේ යාළුවෝ, නියම නේද? නියම කරගන්නවා. නියමයි නියමයි. ඒ නිසා තවදුරටත් මේ කැඩෙන බිඳින දේවල් වලට දැකලා අනිත්‍යයි කියන්න එපා. වය ධම්මා සංඛාරා කියලා කියන්නේ. කිසි දැනක කියන්න එපා අනිත්‍යයි කියලා කැඩෙනවා බිඳිනවා දැකලා. සම්පූර්ණයෙන්ම වචනාර්ථයවත් දන්නේ නැති මහා අඥාන විදියට භාවිතයක් කරලා වැරදි දෙයක් මිනිස්සුන්ගේ ඔළුවට ගිහිල්ලා තියෙනවා. ඒකයි. සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. දැන් මේ වැස්තික පියාගෙන ඉඳි අපිට එනවා මොනවද? වරින් වර එනවා, පහළ වෙනවා, පියාගෙන ඉඳි, තරගෙන ඉඳි එනවා. හැම මොහොතකම මොනවද එන්නේ? සංඛාර. මොනවද සංඛාර කියන්නේ? රැස් වෙන දේව, රැස් වෙලා පේන දේව, එකතු වෙන දේවල්, එකතු වෙලා ගොනු වෙලා පවතින දේවල්. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ, බුදු මග ගමන් කරන ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. උන්වහන්සේලා අනිත්‍ය සංඥාව වැඩින්. එතකොට ඇත්ත වශයෙන්ම කැඩෙන බිඳිනේවට අනිත්‍යයි කියන එක හරිද? එතකොට මේ රහතන් වහන්සේලා වැඩ ඉන්නේ මොකේද? අනිත්‍ය සංඥා. අපි මිනිස්සු මැරුණාම අනිත්‍යයි කියනවා, මොනවා හරි කැඩුනාම ඒක අනිත්‍යයි කියනවා. දැන් මල් පෝච්චියක් බිඳුනොත් ඕක තමයි අනිත්‍ය කියන්නේ. ඕක තමයි අනිත්‍ය කියන්නේ. මේ කවුද කියන්නේ? ටීවී දෙකට පැලෙන්න කතා කරන මහාචාර්යවරු කියන්නේ. අපි හිතනවා මේගොල්ලෝ තමයි ඉන්නේ මේ ලෝකේ ඉන්න ලොකුම උගත් ටික කියලා. උනුත් මේ අපෙන් ආගෙන ගිහිල්ලා පොඩ්ඩක් අඩපාඩක් කරගෙන ගිහිල්ලා කියන්නේ. එතන පොතපතක් බලලා බේසික්ම දේවල් ටික අරගෙන ගිහිල්ලා භාවනාවේ හරි මාළු කොට කියන. දැන් මම ගිහිල්ලා තියෙනවානේ BMI CH වල තියෙන මේ ලොකු මෙඩිටේෂන් කෝස් වලට බලන්න. හමුදුරු යන් මේම වැඩසටහනක් තියෙනවා යන් කියලා. මොකද හරි භාවනා මධ්‍යස්ථානයක පවතින බේසික්ම භාවනාව අරගෙන ගිහිල්ලා මිනිහ පොතක් බලාගෙන පොඩි ප්‍රැක්ටිස් එකක් කරලා ඒකේ මූලික කොටස් ටික දෙනවා. ඉතින් අනේ ලක්ෂ ගාණක් වේදන් කරන ලක්ෂ ගාණක මිනිස්සු ටිකට් අරගෙන ගිහිල්ලා ආලේනෝ. ඒකට හේතුව මිනිස්සු බුද්ධිය ඥානය වඩලා තියෙනවා හරීම අඩුයි. දියුණු කරලා තියෙනවා බොහෝම මදි. හොඳ සිහිනුවණෙන් ධර්මය අහන්න ඕන පින්නතුනේ. හොඳ සිහිනුවණෙන් අහන්න ඕන. කොහෙන් අරගෙන ගිහිල්ලා කොහාට දාවිද දන්නේ නැහෙනි, බලාගෙන අහගෙන ඉන්න ඕන. සිහිනුවණෙන් අහනවා කියලා කියන්නේ ඒ කරුණු කාරණාවන් වල අර්ථ භාව ස්වરૂපය ඉවයි නිරුත්තිය කොයි වගේද කියලා බලන්න ඕන. සංයෝග දෙකක් හඳුන්වලා දෙනවා. ඒ දෙක මික්ස් කරාම තව එකක් නේ කොට නැගින්නේ. නේද? දැන් ඔය කටරොඩු මල් කියන එක එකතු කරලා පොඩි ඩ්‍රින්ක් එකක් හදලා ඒකට පොඩ්ඩක් දෙහි බින්දු කීපයක් එකතු කරපු ගම වර්ණය වෙනස් වෙනවා. දැන් අපි දෙහි වෙනමයි තියලා මේ මල් එක වෙනම තිබුත් ඒකේ පාට දෙකක් තියෙන එක වෙනම පාටක් තියෙනවා. සුදු පාට තියෙනවා, නිල් පාට තියෙනවා. මේක දම් පාට වෙන්නේ නැහැ. යන්නේ වගේ තමයි පින්නතුනි, අපි යම් යම් ධර්ම කරුණු තියෙනවා පිටින් බැලුවාම දෙකක් හැටියට පේනවා, සංයෝග කරාම වෙනම එකක් එකකින් පැනනගිනවා. තේරුණාද? ආන් ඒ වගේ පැනනගින දෙයක් තමයි නිර්වාණ ධර්මය කියලා කියන්නේ. අන්න එහෙම දෙයක් පින්වත්නි, අන්න ඒ විදිහට පැනනගින දෙයක් නිර්වාණ ධර්මය කියලා කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. මේක හදාරුවනම් මෙතරම් නිවන් දකින්න පුළුවන් කෙනෙකුට. සති අසති මනුෂ්‍යයාට දොස් කියලා වැඩක් නැහැ. හැබැයි ඔය ඇත්ත හොඳට තේරුම් කරගන්න ඕන, මනුෂ්‍යයාට නිවන් දකින්න බෑ කියලා. ඒක තේරුම් අරන් තියෙනවද? මනුෂ්‍යයට නිවන් දකින්න බෑ. ඒ කියන්නේ ඔය ඇත්ත මනුෂ්‍යයෙක් හැටියට බණ අහනවා නම් නිවන් දකින්න බෑ. දැන් බරපතල වැඩි. එතකොට පුරුෂයෙක් හැටියට බණ අහනවනම් නිවන් දකින්න බෑ. ගැහැණියෙක් හැටියට බණ අහනවනම් නිවන් දකින්න බෑ. බෞද්ධ කියන ආගමේ හැටියට අර සම්ප්‍රදාය සම්මුති විදියට අහනවනම් බෞද්ධයෙකුට නිවන් දකින්නත් බෑ. ආගමිකයෙක් හැටියට මුස්ලිම් අයට නිවන් දකින්නත් බෑ. කතෝලික අයට නිවන් දකින්නත් බෑ. කාටවත් නිවන් දකින්න බෑ. මිනිස්සෙක් නම් නිවන් දකින්න බෑ. ඉතින් මනුස්ස භාවයේ ඉඳගෙන කවදාවත් නිවන හෙව්වට නිවන හම්බ වෙන්නේ නැහැ පින්නතුනි. මනුස්ස භාවයේ ඉඳගෙන මේ නිවන හොයන්න එපා, නිවන හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි උත්තරි මනුස්ස ධර්ම උත්තරීතර මනුස්සෙක් වෙන්න ඕන. මනුස්ස භාවයෙන් ඉක්මවා බලන්න ඕන. ඒ කියන්නේ කෙනෙක් නොවී ඉන්න බලන්න. දැන් මේ මොහොතේ බලන්න ඔබ මේ කෙනෙක් හැටියටද ඉන්නේ කියලා. කෙනෙක් හැටියට ඉන්නවා නම් ඔබට මගේ වචන ඇහෙනවා ඇති. කෙනෙක් හැටියට නොඉන්නවා නම් ඔබට වචන අතහැරිලා මේ දේවල් ඇහෙනවා ඇති. සරලව තේරෙන අය තේරුම් ගන්න. ආධුනික වගේ අය නම් ඒක තේරුම් ගන්න මහන්සි වෙන්න එපා, ගැඹුරු වැඩි. ඒ අය ටිකක් ධර්මයේ ඉස්සරහට අහගෙන යන්න කලබල නොවි. ඔබ ළඟ කෙනෙක් ඉන්නවා නම් මගේ වචන තමයි ඔබට ඇහෙන්නේ. කෙනෙක් නැත්තම් එයාට හැම වෙලාවෙම ඇහෙන්නේ පින්නතුල වචන අතහැරිලා. වචන අතහැරලා හැමතිස්සෙම අනිත්‍ය සංඥාව. දැන් අපි පින්නතුනේ පුරුදු කරලා තියෙන්නේ මේ සතිය කියන එක තියෙන්න ඕන කියලානේ. සතිය තියෙන එක තියෙන්න ඕන කියලා තමයි කියවෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්හි මෙය වේ. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. මෙය හට ගැනීමෙන් මෙය හට ගනී. ඉමස්මින් අසති ඉදං නහෝති. මෙය නැතිකල්හි මෙය නොවේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය නැතිවීමෙන් මෙය නැතිවෙයි. දැන් අපිට ඕන මේ තියෙන දේවල් ඒ තත්ත්වය නැති වෙන්නද, එහෙම නැත්නම් ඇති වෙන්නද? අපිට නැති වෙන්නනේ ඕන, ඇති වෙන්න නෙමෙයි. ඇති වෙන්න නෙමෙයි ඕන, අපිට නැති වෙන්නයි ඕන. දැන් එතකොට ඉමස්මින් සතේ ඉදං හෝති. සතියෙන් ඉන්න එකද හොඳ, අසතියෙන් ඉන්න එකද හොඳ? ඇති කරගන්න නම් දේවල් ඔබට ඕන, ඔබ සතියෙන් ඉන්න ඕන. නැති කරගන්න නම් දේවල් ඔබට ඕන, ඔබ අසතියෙන් ඉන්න ඕන. සති අසති. ඉමස්ස උපාදා ඉදං උපද්ජති. ඔබ උපද්දෝමින් ඉන්න කෙනෙක්ද, එහෙම නැත්නම් ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඔබ නිරෝධ කරමින් ඉන්න කෙනෙක්ද? මේ ඔබ උපාදනය කරමින් ඉන්නවා නම්, භවයට වැටිලා ඉන්නවා නම් මෙන්න මේ උඩ කරුණු දෙක ගන්න. ඉමස්මින් සති ඉදං හෝති කියන වචනයයි ඉමස්ස උපාදා ඉදං උපජ්ජති කියන වචන දෙක තුල ඉන්න. සසාරේ යන්න ඕන, සංසාරේ පවත්ව ගන්න ඕන. සංසාරේ නැති කරන්න ඕන නම් ඉමස්මින් අසති ඉදං නහෝති කියන එකේ ඉන්න, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන වචනේ ඉන්න. ඔන්න ඔය දෙකේ ඉන්නේ. දැන් දෙකක් තියෙනවා. පද හතරේ දෙකක්. පැවැත්මේ ස්වභාවයන් දෙක පෙන්නනවා. දෙකක් නිරෝධයේ ස්වභාවයන් දෙක පෙන්නනවා. ඒරි නිරෝධී ගණේට අයිති වෙනවා අසති කියන එක. දැන් ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැති කල්ලි මේ නොවේ. ඉතින් නැති කරගන්නනේ අපිට ඕන. එහෙනම් අසතියෙන් ඉන්න ඕන. දැන් අපි පින්නතුන්ට කිව්වොත් ඔයගොල්ලෝ අසතියෙන් ඉන්න කියලා පුළුවන් දෙයක්. අසතියෙන් ඉන්නේ පින්නතුනේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාට සිහිය නැහැ. උන්වහන්සේලා සිහිය නැතුව ඉන්නේ. දැන් ඉතින් සම්ප්‍රදායික ක්‍රමයට බලනකොට නේද නිකන් සම්පූර්ණ මේ අනිත් පැත්තක් නේ. ඉතින් ඇත්ත තමයි, ලෝකේ අනිත් පැත්තට වැරදි විදියට තේරුම් ගත්ත නිසා තමයි ලෝකෙට මේ හෙනේ වෙලා තියෙන්නේ. රහතුන් සිටින්නේ සතියෙන්ද අසතියෙන්ද කියලා ඇහුවොත් මම ලියන්නේ විභාගයට හරි අසතියෙන්. ඔබට පුතජනියෝ ඉන්නේ සිහියෙන්. මොන සිහියද තියෙන්නේ? මේ මම වෙමි කියන සිහිය පුතජනයාට තියෙනවද නැද්ද? තියෙනවා. මේ මගේ ඉඩම කඩම කියලා තියෙනවද සිහිය නැද්ද? තියෙනවා. මේ මගේ ආත්මය කියන සිහිය නැද්ද? තියෙනවා. හරි, රහතන් වහන්සේට තියෙන සිහිය මොකද්ද කියලා කියන්නකෝ. මේ මම වෙමි කියන සිහිය නෑ. මේ මගේ ආත්මය වෙමි කියලා සිහිය නෑ. මේ මගේ ඉඩම කඩම කියන සිහිය නෑ. මේ මගේ බිරිඳ ස්වාමියා දරුවෝ කියන සිහිය නෑ. බුදුහාමුදුරන්ට තිබ්බද මේ මගේ දරුවා කියලා සිහිය? නෑනේ. මේ මගේ නෝන කියලා සිහිය තිබුණේ? මේ ගැඹුරු ආධ්‍යාත්මයක් ගැන කතා කරන්නේ. මේ භෞතික සරල භාවයේ මේක පිළිගන්න එපා. සරලව මේ විදියට හඳුනගෙන පවතිනවා තමයි. සුළුමව කියන්නේ මහා ප්‍රජාපති කියලා හඳුනගත්තේ නැත්තම් පසුගම වඩින්නේ නැහැ නේ ආධානෙටනේ. ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. ඈ යසෝදරාවිය මේ ඉන්නේ කියලා දන්නේ නැත්නම් ඉතින් කකුල් දෙක අල්ලගෙන අඬනකොට මේ එහෙට යාට ඒකේ දුක කියන්න කියලා ඉඩ දෙන්නේ නැහනේ නේ. ආ ඒක වෙනම කතාවක්. මේ දර්ශනයක් ගැන කතා කරන්නේ. මෝඩය මේක සම්මුතියට ගත්ත ගමන් ඔන්න ඒ ක්‍රමයෙන් අපි දිහා බල්ලි ඉවර වෙලා හාමුදුරු කියන බණ හාමුදුරුවන්ගේ ළඟ නැහැ නේ. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවන් කියපු බණ බුදුහාමුදුරුවන් ළඟ නැහැ කියලා කියන්න ඉඩ තියෙනවා. ආ බිරිඳක් නැහැලු, දරුවා නැහැලු, අර ඇඟිලි එක්කන් ගිහලා මාන කරගත්තේ. ඒ නිසා ඒ වගේ අර පල්මෝඩයන්ට මේ ධර්මය හරියන්නේ නැහැ. මේ කතා කරන්නේ දර්ශනයක්. ආධ්‍යාත්මය නැගී සිටපු තැනක්, විශිෂ්ට තැනක්. එතන වෛර කරන තැනක් නෙමෙයි කාටවත්. එතකොට මොකද කරන්න ඕන? ඔබ අසතිය පුරුදු කරන්න ඕන. දැන් මෙතෙක් කාලයක් සිහිය පුරුදු කරන්න සීමාත් කියලා දෙනවනේ, සිහියෙන් ඉන්න ඕන, සිහිය බනාන්න ඕන කියලා. ඒකේ එක තැනකදී ඒක ගැලපෙනවා. ඒකේ රටාවකදී මේ නැති කල්හි මේ නොවේ. එහෙමනම් අපිට අසතියෙන් හිටියොත් මේ නැති කල්ලි මේ නොවේ. සිහියෙන් හිටියොත් මේ ඇති කල්ලි මේ වේ. දැන් ඔබ ඉන්නේ අසතියෙන්ද සතියෙන්ද? මම කියනවා ඔබ ඉන්නේ දැනුත් ඉන්නේ සතියේ. සිහියෙන් ඉන්නේ. ඒ නිසා ඔබට ගොඩාක් දේවල් දැනෙනවා. සිතිවිලි එනවා, යනවා, පවතිනවා, මම එක්ක ඉන්නවා, මම බණ අහනවා, මේවා වචන තියෙනවා, වචනවලට අරුත් තියෙනවා. අරුත් කියන්නේ මොනවද? මම මොනවා හරි වචනයක් කිව්වහම ඒක තමා තුළ ඇවිස්සෙන එක තමයි අරුත. ඒ සමහර මිනිස්සු ඉන්නවනේ හොඳට යමක් කිව්වම වරදට වැරදි විදියට වටහා ගන්න අය. ඒ මොකද? ඒ මිනිස්සයා ළඟ වැරදි ගොඩක් තියෙනවා. අපි මොකක් හරි වචනයක් කියපු ගමන් අන්න ඒ මිනිස්සයාගේ අරක ඇවිස්සෙනවා. තේරුණානේ? එයා තුළ තියෙන දේ ඇවිස්සෙනවා. එච්චරයි. අපි ඔය හොඳට කියන්න ගිහිල්ලා යම් යම් දේවල් ඒ මිනිස්සු අර අලු කුඩට ගල් ගැටයක් වටුණා වගේ ඇවිස්සෙනවා. ඒ කියන්නේ එයා තුළ තියෙන දේ ඇවිස්සෙනවා. එහෙමන වචන වලින් කරන්න මොකක්ද? ඇවිස්සෙන එකනේ. මම කිව්වා මතක් කළා දේශනා කළා වචන හෙන්නේ අරුත් ඇහෙන්නේ කියලා. අන්න එහෙනම් ගල්ගෙඩි වැටෙන එක අලුගොඩට අවසන් වෙලා එහෙට හැමදේම බොහොම ලස්සනට අරුත් තේරෙනවා වචන ගන්නේ නැහැ. වචන කියන්නේ අපේ සන්නිවේදන මාධ්‍ය. අපි හිතනවා අපිට විතරයි වචන තියෙන්නේ කියලා. නෑ, වෙන වෙන භාෂාවලුත් වචන තියෙනවනේ. ඊළඟට අපි හිතනවා මනුෂ්‍යන්ට විතරයි භාෂාවල් තියෙන්නේ කියලා. ඒ නිසා මනුෂ්‍යයා හිතාගෙන ඉන්නවා අපි දියුණුම සන්නිවේදන සත්තු කියලා. මොන කුරුල්ලන්ටත් භාෂාවක් තියෙනවා, ඈ හරකටත් භාෂාවක් තියෙනවා, අලියටත් භාෂාවක් තියෙනවා, ලෝකෙ කාටත් භාෂාවක් තියෙන මොන සතාටත් භාෂාවක් තියෙන සන්නිවේදනයක් තියෙනවා, වවුලන්ටත් භාෂාවක් තියෙනවා, සන්නිවේදනයක් ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. සක්කාය නැති වෙන නම් මොනවද අපි නිරුද්ධ කරන්න ඕන? සක්කාය නැති වෙන නම් මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න ඕන, සම්මා දිට්ඨික වෙන්න ඕන. සම්මා දිට්ඨික වෙනකොට සක්කාය නැති වෙනවා. සක්කාය තියෙන කිසිම කෙනෙක් සම්මා දිට්ඨික නොවේ. සක්කාය දිට්ඨිය තියෙන කිසිම කෙනෙක් සම්මා දිට්ඨික නොවේ. සම්මා දිට්ඨික වුවොත් ඔහු ඒකාන්තයෙන් සක්කාය දිට්ඨිය නැති කෙනෙක්. හරි අමාරුයි මේක ලබා ගන්න තියෙන දෙයක්. මිත්‍යා දෘෂ්ටිය දින නිසා මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර ලංකාවෙත් එහෙමනේ. මේ උතුරු නැගෙනහිර නිදහස් කරගත්තට පස්සේ එලාරගේ කාලේ තිබිච්ච අයිතිවාසිකම් ඉඩම් පවා මිනිස්සු අල්ලගත්තා. ගිහිල්ලා කිව්වා අපි මේ එලාර රජුරුවන්ගේ කාලේ අපේ මහප්පලාට තිබිච්ච ඉඩම් කිව්වා ඒවා. ඒ රට නිදහස් කරගෙන හමුදාසේ බලුන්ටවත් සතපාක ඉඩමක්වත් දුන්නේ නැහැ පළාතේ. අර විදිහට ඒ බිම් කොටත් නිදහස් කරගත්ත සෙබළුන්ට දෙන්න එපැයි මේ ඉඩමක් ඉඩම් ටිකක් අක්කර පහ පහරේ එහෙම දුන්නේ. එලාරගේ කාලේ එලාර රජුරගේ කාලේ අපි මුත්තලාට දෙවිච්ච ඉඩම් මේවා කියලා මේ විල්පත්තුව බව අල්ලගත්තා. ඒ වගේ තමයි බලවත් මිනිස්සෙක් ඇති වෙනකොට එහෙම තමයි. දැන් මේ යන යුද්ධයේ සටනෙත් එහෙමයි. මේක ගොඩාක් කාලයකට කලින් අපිට අයිති වෙලා තිබ්බා අල්ලගන්නවා. ඊට පස්සේ අර මේ ටිබේටියන් එකත් එහෙමයි. අරගොල්ලෝ අපේ ආදරණීය සහෝදර චීන ජනතාව ගිහිල්ලා අපේ මුත්තලා ආත්තල කිරිකිත්තලගේ කාලේ අපිට තමයි මේවා අයිති වෙලා තියෙන්නේ. ඒ මිනිස්සුත් කවදක හරි යුද්ධ කරලා අල්ලගෙන ඇති අයිති වෙලා තියෙන කියන බලවතා වෙච්ච ගමන් අරක ගිල ගන්නවා. තමන්ගේ බලපරාක්‍රමය මුදලින් ධනයෙන් අවියෙන් පෙන්නන්නේ මොඩියෝ. තේරුණාද? මොඩු එහෙනම් ලෝකේ මේ බලවත්තු කියලා ඉන්නේ අමු ගොන් හැත්තා. ජනාධිපතිවරු තමයි උන්ට තමයි කියන්නේ අමු මීහරක් සෙට් එක. දහමට අනු. අනේ පව් ඒ සතා අල්ලගන්න එක, ඒ සතා හරි අහිංසක සතේ වෙන මොකක් හරි වචනයක් කියන්න. ඒ සතා හරි අහිංසක සතෙක්, ගොඩාක් පළදායී සතෙක්, මුළු සමාජයටම මහා මෙහෙවරක් කළා. තමන්ගේ මස්ටිකත් වලිනුත් මිනිස්සුන්ගේ බඩපුරවල හමෙන් බෙර රබන් හදන්න හමත් දීලා යන මහා පුදුම වටින සත්වයෙක්. ගොම ටික, මුත්‍රා ටික ඖෂධ හැටියට දීලා, පෝර හැටියට දීලා, තමන්ගේ අන් දෙකත් වටිනාකමක් දීලා, අස්ති ටිකත් වටිනාකමක් දීලා, හැම දෙයකටම වටිනාකමක් දීලා මැරෙන මිනිස්සෙක් ගැන හංගන්නෙත් නැහැ, ලොංගන්නෙත් නැහැ, මොකවත් නැහැ. අපි කියමු ඊට පස්සේ අමු මිනිස්සෙක් කියලා. වැඩ කරම නැති සතානේ. ඒක නිසා එහෙම කිව්වට දැනෙන්නේ නැති නිසා අර විදියටනේ ඉදිලා තියෙන්නේ නේ. අමු මිනිස්සෙක්. අමු මිනිස්සෙක්. ඒ නිසා පින්නතුනේ ගොඩාක් උදව් කරන්න ඕන සද්ධර්මයට ලෝකේ දවිය සියලු දෙනාම එකතු වෙලා. මම අදාර දායකත්වයේ දක්වන මහත්මා ගැන කියද්දි කිව්වා එයා ඒ දුප්පත්ේ මිනිස්සු ඉන්න ඒ පළාතේ එතුමා CD මුද්‍රණය කරලා බෙදලා දෙනවා. පොත් ගෙන්න ගන්න විදියක් නැත්නම් ෆොටෝකොපි කරලා අනිත් අයට දෙනවා කියවන්න. මේ හදිස්සියේ අහම්බෙන් ධර්මයේ කන වැකිලා එදා ඉඳලා ධර්මය අහන්න පුරුදු වෙලා ධර්මයෙන් සැනසීලා ඒ ගුණේ ඒ අවබෝධාත්මක ගුණ දියුණු කරගනිමින් අනිත් අයටත් ඒක බෙදා හදා දෙනවා. උන් සද්ධාවන්ත කෙනෙක්. ඒ වගේම අපේ රටවල් වලත් අපේ පින්නතුන් ඉන්නවා. ධර්ම දානේ ලබා දෙමින් ලෝකයේ මිනිසුන් නිවන් කටයුතු කරන සත්පුරුෂ මිනිස්සු ඉන්නවා. එහෙම අපි නිවන් නොවුණ නැත්තම් මේක අමු තිරිසන් ලෝකයක් වෙනවනේ පින්නතුනි. සද්ධර්මයේ ලෝකේ නැති වුණොත් සම්මර්ෂණය නැත්තම්, නුවණ නැත්තම්, කරුණාව මෛත්‍රිය නැත්තම්, ඉවසීම නැත්තම්, සක්කාය ස්වરૂපේ තියෙනවනම් එයා ಗುಣ මකනවා. ಗುಣ මකුකම තියෙනවනේ. ගරහනවා, නිନ୍ଦා කරනවා, ඉරිෂියා කරනවා, පලිගන්නවා. මේ ඔක්කොම කරන්න සක්කාය තියෙන මිනිසයා. සක්කාය දිට්ඨිය නැති කරගත්තොත් කවදාවත් අනුන්ට අහිතක් වෙන්න කියලා වචනයක් භාවිතා කරන්නේ නැහැ. අරයාගේ අගුණයක් දැකලා තව එක්කෙනෙක් එක්ක ඒ අගුණේ කියලා අරයාව පහත් කොට සලකන්න හරි ගරහන්න හරි යොදාගන්නේ නැහැ. තේරුණාද? දැන් විසාකාව හාමුදුරුවන්ගේ වැරදි දැක්කා. විසාකාව ගිහිල්ලා කඩමණ්ඩිකාවේ කතා කර කර හිටියේ නැහැ මේ හාමුදුරුවෙම, අර හාමුදුරුවෙම, මේ හාමුදුරුවෙමයි කියලා. තේරුණාද? ඒවට බොහොම කරුණාවෙන් බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරලා නොයෙකුත් පිළියම් සැපෙව්වා. දැන් විසාකාවට තිබ්බනේ නිර්වස්ත්‍රව නාන භික්ෂූන් වහන්සේලා දැකලා අපහැදිලා පූ මේ කාලගන්නේ හෙළුවෙන්නාන්නේ මේ කියලා ඉරලා ගිහිල්ලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න නෑ. ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත, ගුණවන්ත කාන්තාවක් නිසා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා අනුදැන වදාලා ස්වාමීනි වැසි සලුවක් නියම කරන්න. වැසි සලුව කියලා කියන්නේ නාන කඩේට නාන්න දෙන්නේ ස්වාමීන් වහන්සේලාට. ඒකේ අර කඩ හැම කපල නැහැ. නිකන් නාන කඩේ කියලා කියන්නේ ඒකට. වැසි සලුව කියලා තියෙනවා. වැසි කිලිය කියලා තියෙන්නේ. ඒ වගේ තමයි ඒ භාවිතා වෙච්ච වචන. ඉතින් ඒ වගේ වැසි සලුව නියම කළා බලන්න. නැත්තම් කියන්න තිබ්බනේ දැන් තැන් වල ගිහිල්ලා hina වෙවි ඒ අමාරු ආමුදුරු සෙට් එක බෑලා හෙළු වෙන්න ආනෝ දැක්කා. හරි ජොලි බං කොයි මාරයි නේ බලපම් මු පන්දල් වල මු කාල බිල කොරට වැඩ කියන. ඒව කරේ නෑ. ඒව කරේ නෑ. දරුවන්ට මෙන් සෙනෙහස දක්වනවා. පුරිහාමුදුරුවෝ සෙල්ලම් කරන එක මේ වීඩියෝ කරලා Facebook දාන්නේ මෙන්න මේ සංගායියලා ටිකට් ගන්නවා කියලා. ඈ දරුවන් වෙන් සෙනෙහස දක්වනවා. ටොපි හරි වගේ දේවල් රස කැවිලි අරන් යනවා කියන විසාකාව පන්සලට යද්දී අරගෙන ගිහිල්ලා පොඩි හාමුදුරුවෝ බලාගෙන ඉන්නවා එනකන්. මේ පොඩි එවුන්නේ මගේ දරුවෝ වගේනේ කියලා කල්පනා කරනවා. ඇයි එහෙම ಗುಣධර්ම? ඇයි එහෙම ಗುಣධර්ම ඉපදුනේ? සක්කාය දුරු වෙච්ච නිසා. සක්කාය දුරු වෙච්ච ගමන් එයා මහා ಗುಣධර්ම ගංගාවකට පිවිසෙනවා. ಗುಣධර්ම වලින් පිරි ඉතිරි යන පටන් ගන්නවා. ඒකට කියනවා සෝතාපන්න මාර්ගය. ඒ කියන්නේ සසර මහා ಗುಣගංගාවකට එයා හසු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම් ගඟට හසු වෙනවා. එතන ඉඳලා ಗುಣ ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. අගුණ දුරවල තන්දුරු වෙනවා. දැන් ওই සක්කාය දුරු කරගත්තයි කියන උදවිය මේ ಗುಣ මකනවා, ಗುಣ නසනවා, කේලම් කියනවා, කොටවනවා. අගුණ දුරවල කම් බලාගෙන ගිහිල්ලා වෙර වෙලා මේ අගුණ පතුරවනවා. මේ වගේ දේවල් කරනවා. ඒ සක්කාය දුරු වෙච්ච අය නෙමෙයි, සක්කාය දුරු වෙලා කියලා රැවටිච්ච අය. තේරුණාද? නිකම් මේ දැනුමෙන් ඇති වෙනවා සමහර අයට. සක්කාය දිට්ඨිය නැති වුණොත් තමයි මේ සැනසිල්ල කියලා දැනුමින් හට ගන්නවා. එයා ඒකට රැවටෙනවා. ඒක මට අවබෝධ වුණා. සක්කාය දිට්ඨිය දුරු වුණොත් තමයි සැනසිල්ල ලැබෙන්නේ කියලා අවබෝධ වුණා කියලා එයා හිතනවා. හිතලා ටිකක් කියවන්නත් හැකියාව ලැබෙනවා. කියවන්නත් හැකියාව ලැබෙනවා. හැකියාව ලැබිච්ච ගමන් එයා හිතනවා එයා අවබෝධ වෙච්ච කෙනෙක්, එයා සක්කාය දුරු කරගත්ත කෙනෙක් කියලා. හැබැයි අර අගුණ දුරවල කන් ටික ඔක්කොම එයා ළඟ දකින්න තියෙනවා. ධර්මයේ ගුණ කියනෝ සංඝයාගේ, ධර්මයේ අගුණ කියනෝ බුදුන්ගේ අගුණ කියනෝ සංඝයාගේ අගුණ කියනෝ කොටෝනෝ ભેදනය කරනෝ සංඝ ભેදනය කරනෝ වෛර කරනෝ ඒ ඔක්කොම කරනෝ. ඉතින් එහෙම ආයෙත් පින්නතුනේ වෙනවම ඉතින් ලෝකේ තැනක් තියෙනව නේ හැදිලා. ඒ තමයි අවීචි මහ නරකයන්. ඒවයි උපදින ඕන තරංගේ සිතට හැකියාව තියෙනවා. නොදැන හරි දැන හරි දැන දැන කර්ම රැස් කරොත් ඒක විපාක දෙනවා. ජීවිතේ ඉතාම ප්‍රබලව අත්දැකපු දෙයක්, විශ්වාසයෙන් එහාට ගියපු, විශ්වාස කරනවා කියන වචනයට වඩා ප්‍රත්‍යක්ෂව විශ්වාස කරන දෙයක් තමයි මම කර්මඵලය. තමන් කරන කර්මයට ක්‍රියාවට ප්‍රතිඵලයක් එනවා. කර්ම විපාකයක් තියෙනවා. ඉතින් මේ අකුසල කර්මවල විපාක අඩු කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ සක්කාය ඉවත් කිරීමේ. කුසලයේ වැඩි වෙනවා පින්නතුනි, බලවත් වෙනවා. ඊට පස්සේ අර අකුසලයට විපාක දෙන මේ නැති වෙනවා. අහෝසි කර්ම බවට පත් වෙනවා. ඉතින් සම්මාදිට්ඨික වෙන්න ඕන. අපි කිව්ව සක්කාය දුරු කරන්න නම් සම්මාදිට්ඨික වෙන්න ඕන. ඒක තමයි වියුත්තේ. ඒක තමයි කරන්නේ. කොහොමද සම්මාදිට්ඨික වෙන්නේ? සිල්වත් වෙන්න ඕන. කොහොම සිල්වත් වෙන්නේ? කවුරු හරි සමාදන් කරන දෙයක් සමාදන් වෙලා ඔන්න සිල්වත් වෙනවා. එහෙම වුණොත් ඒක වෘත සීල. බුදුරජාණන් වහන්සේගේ සීලයට සීමා නැහැ. කෝටි ප්‍රකෝටි අසංකේය සීලයක්, අනන්ත සීලයක් තියෙන පින්නතුනේ බුදුහාමුදුරන්ගේ සීලයේ. එහෙම ගණනය කරන්න බෑ. අර කීමට කියන්නේ කෝටියක් සංවර සීලය කියලා තියෙන. එච්චර සීල් නැහැ නේ. දාලා කෝටියක්. නමුත් ඒ වචනය කෝටිය කියන එක එදවසල භාවිතා කරලා තියෙන්නේ ටිකක් අර අසීමාන්තික ගානක් පෙන්වන්න. දැන් ඔය 33 කෝටියක් කියලා කිව්වොත් එහෙම 33 කෝටියක් නෙමෙයිලු. දෙවිවරු 33 දෙනෙක් ගැන කතන්දරයකට ගෞරවාන්විත භාවයට සාහිත්‍යයේ 33 කෝටියක් කියන වචනේ යොදලා තියෙනවා. 33 දෙනෙක් ගැන තමයි කතා කරන්නේ. ඒ දෙවිවරු 33 දෙනා කියන්නේ මේ ස්වභාව ධර්මයේ 33ක් කාරණා. ඒවයින් තමයි අපි ජීවත් වෙන්නේ. ඒවා ඒවයි උපකාරයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. එවන අපේ පින්නතුනුත් කෝටියක් කප්පරක් සිල් තියෙන්න ඕන. දැන් ඊළඟට හොඳට මේ මුලා වෙච්ච වචනයක් තමයි අපේ භික්ෂුන් වහන්සේලා සහ අපේ ඉන්න ඔක්කොම මහාචාර්යවරු ඔය නිවේදකයෝ ඔක්කොම කියන කාලය කල්පය. බුදුරජාණන් වහන්සේ කෙනෙක් උපදින්නේ මෙච්චර කල්ප මෙච්චර යනවා කියේ වචන භාවිතා කරලා තියෙනවානේ. සාරා සංගේ කල්ප ලක්ෂයක් ඕම කියේ. දැන් ඊළඟට කල්පය කියන එක භාවිතා කරන්නේ පාවිච්චි කරනවා. මොකද්ද? සතගුම් 16ක් දෙක 16ක් පළල 16ක් ගැඹුර මෙහෙම එහෙකට අබෑට පුරවල අවුරුදු 100කට එක බැටයක් අයින් කළා. ඒ අබැට ටික ඉවර වෙනවා. නමුත් කල්පය අවසන් වෙන්නේ නැහැ කියලා. එහෙනම් තව එකක් තියෙනවා. බුදුරජාණන් පර්වතයක් පෙන්නලා හිමාල පර්වතේ මේ වගේ පර්වතයක් කෛලාශ පර්වතයේද මාදි ඒ පර්වතේ මෙහෙම අර සිලිඳු සලුවකින් මෙහෙම චුට්ටක් අතුල්ලගෙන යනවා අවුරුදු 100කට සැරයක්. ඒ විදිහට ගියත් කල්පේ ඉවර වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකෙන් තේරුම් ගත්තේ නැහැ මේ මොකද්ද කතා කරේ කියලා අපේ අය. මිනිස්සුන්ට ඒ කියලා දුන්නේ මේ විශ්වයේ පැවැත්ම. මිනිසුන්ට කියලා දුන්නේ විශ්වයේ පැවැත්ම. කාලය කියන එක ඉවර වෙන්නේ නැති එකක් කියන එක. එහෙම නැතුව මේ බුද්ධ කාලය ගැන කතා කළා නෙමෙයි ඒකෙන්. කාලය කියන්නේ ඉවරයක් නැති දෙයක්. දැන් හැමදාම කට්ට 12ට ඔහම ගැරකිනවනේ නේ. ඔව් ඉවර වෙනවද? ඒක ඉවර වෙන්නේ නැහැ. මේ අනන්ත විශ්වයේ දිගක් නැහැ, පළලක් නැහැ, උසක් නැහැ, වට කරන්න බෑ. විශ්වයේ හටගත්ත සීමාවක් නේ ඔය විශ්වය කියලා සමහරලාට කතා කරන විශ්වයේ හට ගැනීම කියලා. ඒ ඒ ඒ එක්තරා විශ්වයේ සීමාවක් කොටසක අපේ මේ ගැලැක්සි ටික හට ගැනීම ගැන ඔය කතා කරන්නේ. එතනින් එහාට ගියාම ඒ වගේ විශ්වවල තව දහස් ගාණක් තියෙනවා. ඒ නිසා මිනිස්සු එක්තරා කොටසකට විශ්වය කියලා කියනවා. ගොනු කරලා ඒක නෙමෙයි විශ්වය කියන්නේ අනන්ත විශ්වය. ඒක මහා උදුම ආශ්චර්යමත් දෙයක් නෙවෙන්නතනේ. දැන් ලෝකේ තියෙන ලොකුම වේගය අපි කියන්නේ හිත. දැන් මෙතන ඉඳලා ටක් ගාලා ගෙදර මෙනෙහි කරන්න තප්පරේ 100ට බෙදලා පංගුවක් යන්නේ නැතුව අපිට පුළුවන් නේ. ඕම වේගවත්. හරි. ඔබ මේ වේගෙන් ගිහිල්ලා මේ විශ්වය කෙලවර සොයා ගන්නකෝ බලන්න. පුළුවන්කම නැහැ නේ. ඒ නිසා කල්පය කියන්නේ කාලය. ඒක ඉවර වෙන්නේ නැති කියන එක තමයි එතනින් කියලා දුන්නේ. කාලය වර්ගීකරණය කරන්න ඕන. දැන් අපි කිව්වොත් කාලෙකින් එන්න කියලා කිව්වොත් එහෙම අහන්න ඕන මොන කාලෙන්ද එන්නේ කියලා. කාලෙකින් එන්නම්කෝ. ඔය චුට්ට වෙලාවකින් එන්නම් කියලා කිව්වහම ඒකත් විශ්වාස නැහැ. මිනිහගේ චුට්ට මොකද දන්නේ? ටික වෙලාවකින් එන්න කිව්වා. ඊළඟට සමහර අය කියනවා මේ ළඟ තියෙන ළඟ ළඟ කියනවා. හරි හරි ළඟ කතන්දරේ ඕනේ නැහැ. කිලෝමීටර් වලින් කීයද? අන්න එහෙම ගන්න. දැන් ඔය ඈත ගම් පළාතක මේ මේ තෙල් ගහන සෙඩ් එක ගන්න නැද්ද? ඕ ඔය ළඟ තියෙනවා මහත්තයා. හූවක දුර. මිනිහගේ හූව සෑහෙන දුරයි. කොච්චර දුරද කියලා හිතා ගන්න බෑ මිනිහගේ හූව. මේ පැත්තේ මිනිස්සුන්ට මෙච්චර දුර හූ කියන්න පුළුවන්ද කී අපි තව යනවා හොය හොයා. එස කාලය වර්ගීකරණය කරන්න ඕන. ආයු කල්ප. දැන් අපේ කතාවකුත් කියනවනේ බුදුහාමුදුරන කල්පයක් වැඩ ඉන්න තිබ්බා. පිරුණුවම් පාන්න නැතුව ආනන්ද හාමුදුරුව ආරාධනා කරනන්. ඒ කියන්නේ එහෙනම් තාමත් ඉන්නවනේ කියලා කියනවා. එහෙම බෑ. ඒ කතා කරේදා ආයු කල්පය ගැන. තේරුණාද? බුදුරජාණන් වහන්සේගේ ශරීරේ දිරා ගියාද නැද්ද? වයසට ගියාද නැද්ද? බුදුරජාණන් වහන්සේගේ ශරීරය බුදුහාමුදුරුවෝ නෙවෙයි හොඳේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය වයසට ගියා අපි දැක්කා. අහලා තියෙනවා. පොතේ ලියලා තියෙනවා. ඒ කතා කරේ කල්පයක් කියන කතාව බුදුහාමුදුරුවෝ එතන භාවිතා කරා. බුදුරජාණන් වහන්සේ නමකට කල්පයක් වැඩ ඉන්න පුළුවන්. නමුත් ඉතින් මාරේ ආරාධනා කරන ලෝකෙන් ආරාධනා කරේ නෑ. මන් පුදුම වෙනවා පින්නතුනේ. අච්චර ලෝකයේ මිනිස්සු නිවන් දක්වලා අච්චර ලෝකයේ රටවල් සමගි කරලා සමාදාන කරලා අච්චර විශාල ආරාම ස්ථාන බිහි කරලා අනේ බුදුහාමුදුරුවෝ පිරුණුවම් පාන්න ඒ සූදානම් වෙන ඒ ටිකේදී මොකෙක්වත් නෑනේ. ආනන්ද හාමුදුරුව විතරයිනේ. අර වැඩම කළා. අර මොනවද කුක්කුටා නදිය නේද? ඒ නදියෙන් වතුර ටිකක් ගෙනල්ලා නේද? මොනවද ඒක 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 මඩ මඩ වෙලා හොඳටම වතුර තුන් සැරයක් ගිහිල්ලා බොහොම මාරුවෙන් වතුර ටිකක් අරගෙන ආවේ. අරගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට පැම් ඒකට පිපාසය වැඩි වෙලා. එතකොට බලන්න ඒ වතුර ටිකක් වළඳන්න ලැබිලා ඊට පස්සේ එතනින් එහාට කොහෙවත් වඩින්න නැතුව ඒ උපවර්තන සල් උද්‍යානයට ගිහිල්ලා රජවරු වාඩි වෙන්න හදාපු ගල් ඇල්ලේ ඈ හිස තියාගෙන සතපේන මේ පිරිනුවම් පාන කටයුතු සංවිධානය කරගත්තේ. ඒ නිසා මේ ලෝකෙට මහා ලොකු සෙතක් කරයි කියලා මිනිස්සුන්ගෙන් නම් දෙයක් එහෙම බලාපොරොත්තු වෙන්න හොඳත් නැහැ, වෙන්නත් බෑ වෙන්නතුනේ. ඒක මහා පුදුම දෙයක් ඉතින්. කොතරම් ගුණ කළත් දුදනෝ නොවේති යහපත් කියලා බුදුබණ පදේ තියෙන ලස්සනට. දැන් මෙහෙම බණ ටික අහලා ගිහිල්ලා ඔව් ධර්මයේ ටික අහලා ගිහිල්ලා ධර්මයෙන් නිවිලා ගොඩාක් ප්‍රශ්න විසඳගෙන තමන්ගේ ජීවිතේ නිරවුල් කරගෙන නේද අපිටම කෙලි නැහැ අයින්නේ ඕනතර හිතේ. ඒ වගේ තමයි සුවපත් වුණාට පස්සේ කොටි අරගෙන ගොඩට දැම්මට පස්සේ ගොඩට දාපු එකම තමයි ඉස්සෙල්ලා කන්නේ. ඉතින් ඒ වගේ වැඩ අපිට වෙනවා පින්නතුනේ. ගොඩාක් වෙනවා. ඉස්සර උනේ ඌට වඩා හපන් එකක් මට. වලේ වැටිලා ඉන්න මිනිස්සු මම වලේ බහැලා ගොඩ දානවා. ඊට පස්සේ උන්ව මාව වලේ තියදී උන් යනවා. දැන් ඊට වඩා වෙනස් දැන් වෙන සිද්ධිය. දැන් වෙන්නේ වලේ ඉන්න කොටි ගොඩට දානවා. ගොඩට දැම්මට පස්සේ ඌ ඉස්සෙල්ලා ගොඩට දාපු එකව කනවා. ඒකටත් විසඳුමක් මොකක් හරි හොයාගන්න ඕනේ. මම අරකට නම් විසඳුමක් හොයාගත්තා. මේ වලට බහින් නැතුව ලණුවක් දානවා ගොඩට එන්න. ඒ ක්‍රමේ භාවිතා කළා. දැන් ලණුවක් දාලා ගොඩට ගන්නවා. ගත්තට පස්සේ එන්නේ කොටියෙන්නේ. ඌමාව කනවා. දැන් මේකටත් උත්තරයක් හොයාගන්න ඕන. මොකද්ද උත්තරේ? නරියට කියලා තමයි උත්තරේ හොයාගන්න වෙන්නේ. දන්නවනේ නරිය විසඳපු විදියනේ. මට ප්‍රශ්නේ පැහැදිලිමදී දෙන්න නැවතත් හිටපු තැන් වලට යන්න කිව්වා. එයාදී අහා හරි ආවේ නැහ හරි උත්තරයක් හොයලා දෙනවා. ඔය යන වලට එහෙනම් දුදුනට උදව් කරන්න එපා කියලා අනුශාසනය කරලා යන්න කිව්වා නරිය. කොටියවලේ ආවේ. ඉතින් අර ඒ නිසා අන්න ඒ වගේ උත්තරයක් තමයි හොයාගන්න වෙන්නේ. එස ආයු කල්ප තියෙනවා, මහා භද්‍ර කල්ප තියෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරු උපදින අනන්ත කල්ප ගණක් නෙමෙයි වික්ෂුන් වහන්සේටයි ගණන් හදලා බලලා හරියට කියන්න බැරි. තා බිලියන වසර බිලියන 4ක් වගේනේ මේ 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 අපේ ගැලැක්සි එකම තියෙනවා කියලා කියන්නේ. ඈ අපේ ඉර පුපුරා යන්නට ඉඩ තියෙනවා. ඊට පස්සේ අනේක මේ ගැලැක්සිස් එක මේ දෙක එකට හැපෙනවා ඇවිල්ලා. ඒක ගණනය කළා හරියටම බලලා තියෙනවා. එන විදිහේ අපේ Milky Way එකයි Andromeda Galaxy එකයි දෙකම එකට ඇවිල්ලා හැපෙනවා. ඒකෝර මේව විනාශ වෙලා යනවා තව අවුරුදු බිලියන 4ක් වගේ යනකොට. ඔක්කොම ටික. ඔය එතකන් තමයි අවුරුදු බිලියන 4ක් වෙනකන් හරි පුළුවන්. මේක මගේ ඊඩව කඩම ආගම ජාතිය අරව මේව කුහකකන් ඉරිසියාකන් ඔය ඔක්කොම කරගන්න පුළුවන්. ඔය එතකන් විතරයි. අන්නේ ඒව නැති කරගන්න තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය පහළ වුණාම අර එකක්වත් කරන්නේ නැහැ. ඇයි? මුකටද මං ඒව කරන්න කියලා හිතෙනවා. කාටවත් ඉරිසියා කරන්නේ නැහැ, කාගේවත් ගුණමකන්නේ නැහැ, කාටවත් කුහකකම් කරන්නේ නැහැ, කාගේවත් දියුණුව කඩාවැටන්නේ නැහැ, කාගේවත් නම් කැප කරන්නේ නැහැ, කාගේවත් කේලම් කියන්නේ නැහැ, කවුරුවත් කොටවන්නේ නැහැ. කාගවත් කුණු හොයන්නේ නැහැ, කුණු අහන්නෙත් නැහැ. බොරුව ලෝකෙට සෙත සලසනවා නම් ඇත්ත ලෝකෙට විනාශ ගෙනල්ලා දෙනවා නම් මම ඔබට කියනවා එතනින් බොරුව තෝරගන්න කියලා. බොරුව විනාශයේ කැඳවනවා නම් ඇත්ත සාමය සතුට සහජීවනය ගෙනල්ලා දෙනවා නම් මං ඉතින්දී ඔබට කියනවා ඇත්ත තෝරගන්න කියලා. දැන් තේරෙනවද ආනන්ද හාමුදුරන්ගේ දර්ශනය කියන්නේ මොකද්ද කියලා? මෙන්න මේක තමයි විචාරශීලී බුද්ධියකින් යුතු සවිඥානික දියුණු උතුම් මානව දර්ශනයක් ඇති මනුෂ්‍යයා තුළ පැවතිය යුතු දර්ශනය ගුණය. කාලය හා කල්පය. කාලය හා කල්පය ඒක කිසිදු මේ ભેදයක් නැහැ. කල්පය කියලා කියන්නේ කාලයට. කල්පය කියන්නේ කාලයට. ඒක නිසානේ කියන්නේ අරම කල්පය ඉවර වෙන්නේ නැහැ කියලා. මොකද්ද කියන්නේ? එහෙනම් ඉවර වෙන්නේ මේ 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 තරමින් කියලා කියන්න තිබ්බනේ. ඒ ඇට ටික ඉවර වෙනකොට කල්පයයි කියලා කිව්වනම් හරිනේ. එතකොට කල්පය කියලා එක්තරා එක ගණනයක් වෙනවා. එහෙම වුණත් කල්පේ ඉවර නොවේ කිව්වහම මොකද එතන එතන ගැනින්නේ මොකද එතන මීන් වෙන්නේ? ආ එහෙනම් එතන කාලය. එනිසා මේ එක කිසිම මේ හාමුදුරන්ට පැටලිල්ලක් නැහැ. හොඳ තමන්ට පැටලිල්ලක් නිසා මේ ඔයගල්ලන්ට පැටලිල්ලක් මිසක් සයිනාසයට කිසියම් පැටලිල්ලක් නැහැ. එහෙනම් නිර්ණය වෙන්න ඕන මේ 16යි 16 16 සතකු මේ ඇට ටික ඉවරුනහම අන්න ඒකට කල්පයයි කියනවනම් හරි. එහෙනම් මේ ගල ගෙවුනහම කල්පයයි කිව්වනම් හරි. දැන් වැඩේ තියෙන්නේ ගල ගෙවුනත් කල්පේ ඉවර නැත කියලා කියවෙන්නේ. එතකොට මොකද එතනින් අදහස් වෙන්නේ? එහෙනම් මේ නිමක් නැති ඉවර වෙන්නේ නැති දෙයක් ගැන කතා කිරීමක්, අකාලික බවක් ගැන කතා කිරීමක්. කාලේ ඉවර වෙන්නේ නැහැ. කාලේ ඉවර වෙන්නේ නැහැ. මේමයි ඉතින් අර පටු බුද්ධි තියෙන මේ මෝඩ හාදියොත් එක්ක නම් මේව කතා කරන්න බෑ. අපි වචනාස්තියේ උන් විමසන් නැතුව උන් හිතන උන්ගේ දැනුමට සාපේක්ෂව අපිට වැරදිලයි කියලා. බලකොට ඒ යකා විමසන්නේ නැහැ. පරේෂණ ඒකනේ කියන්නේ මොඩියෝ එකෙක් එක කතා කරන්න බැරිලු පඬිතුයෝ 500කට. හේතුව මොඩියා හිතන් නැතුවනේ වචන කතා කරන්නේ. හිතන්නේ ආත භූතා කතා මොකුත් නැහැ. අර දේශපාලකයෝ පොරොන්දු දෙනවා වගේ ඡන්දේ කාලේට. උර ඡන්දේ ටික ගන්න පුළුවන් නම් අම්මා අප්පච්චි හරි විකුණනවා කියලා කියනවා. නමුත් කරන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ එකපාරක් අර ඡන්ද දුන්නේ පෝට් සිටිය දානම් කරනවා කියලා නේ. දැන් දානම් වෙලා දෙනවනේ නේ. ඩබල් දුන්නා ඊට පස්සේ දානම් කරපු කාලෙටත් එක්ක. හරිෂෝ. ඉතින් අර ඒ වගේ තමයි. මොඩියෝ කියලා කියන්නේ බුද්ධියේ ඒ පිටට ගිහිල්ලා කතා කරන මිනිස්සු. ඒ නිසා 70% ඔය මේ මිනිස්සු අහන ප්‍රශ්න වලට අරෝගේව උත්තර නොදී ගියපු දාර්ශනිකයෝ ඉන්නවා වැඩි කතා කරන්නේ නැතුව. ඒ ක්‍රිෂ්ණමූර්ති එහෙමත් ඒවලු ප්‍රශ්න අරෝගේව දෙතු යන. ඇයි හේතුව? අහන්නේ ගොන්ත ප්‍රශ්න අහන්නේ. තේරුණා නේද? ඒ වගේ මහා මෝඩ ආදීව ටිකක් ඉන්නේ. ඒකයි මේ සමාජයට බණ කියලා වැඩක් නැහැ කියලා කියන්නේ. දැන් ඔය හරි පානදුරේ හරි ධම්මහාමුදුරු ලස්සනට මිනිස්සුනේ වෙන්න කවි බණෙන් බෝධි පූජාව කරලා එළියට බහලා යනකොට ඒ මිනිහා අර නිවීම ගැන නෙමෙයි බලන්නේ. ලෝකෙට වෙන සෙත ගැන නෙමෙයි බලන්නේ. අර හිමීසරේ කරට කිට්ටු කරලා අහන හාමුදුරුවන්ට කවි කියන්න හොඳද? ඔය හරි විනය වර්ධන කාර්යයක් ඇවිල්ලා කවියෙන් හරි වෙන්න පුළුවන්, සින්දුවෙන් හරි වෙන්න පුළුවන්, මොකකින් හරි ලෝකෙට සෙත සලසන්න පුළුවන් නම් ඒකේ ප්‍රතිඵලය බලලා තමයි වැඩ කරන්න ඕන. කරේ මොකද්ද කියන එක නෙමේ, ප්‍රතිඵලය බලන්න ඕන. මං එහෙමයි කරන්නේ. කරේ මොකද්ද කියලා බලලා නෙමේ, ප්‍රතිඵලය හොඳ නම් මම කියනවා ඒක හොඳයි. ඒකේ ප්‍රතිඵලය නරක නම් මං ඒක කියනවා නරකයි කියලා. ප්‍රතිඵලය හොඳ වෙන්න ඕන. ප්‍රතිඵලය හොඳ වෙන්න දරුවෙකුට දඬුවමක් දීමෙන් වුණත් අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් නම් ඒක හොඳයි. නරක ප්‍රතිඵලයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒක ප්‍රතිඵලේ නරක අතට හැරෙනවා දැකලා දකින්නවා නම් දැක දැක නරක හැතට හැරෙන්න දඬුවම් කළොත් එහෙම අනේක නරකයි. සමහර අයට ආදරය කරුණාව දැක්වීමෙන් හොඳ වෙනවා. සමහරලාට ආදරය කරුණාව දැක්වීමෙන් ඔවුන්ට ඔවුන් නරක් වෙනවා. එතකොට ඒ ආදරේ කරුණාව නරක් වෙනවා, නරක කරුණාවක් වෙනවා. ඒ නිසා ප්‍රතිඵලය දැකලා හැමතිස්සෙම වැඩ කරන්න ඕන. එවනම් පින්නතුන කිසි වෙලාවක දිට්ටි භාවයේ, දිට්ටිගත භාවයක ඉන්න නොහැකි නේද මේ ධර්ම කරුණු ටික තේරුම් ගත්තොත්? කිසි වෙලාවක දිට්ටිගත භාවයක ඉන්න බෑ. තත්ත විපස්සනා ඊළඟ මොහොතේ ක්‍රියා කරන්නේ කොහොමද කියලා සැකසෙන්නේ ඊළඟ ස්වභාවයේ හැදෙන විදියට. දැන් දිට්ටිගත භාවයක නැති කෙනෙකුට කියන්න බෑ මං හෙට දේශනා කරන්නේ, හෙට කතා කරන්නේ මේක කියලා. මං අර මිනිස්සයා හම්බෙලා දෙකක් කියලා එන්නම් කියලා එහෙම යන්න බෑ. එතෙන්ට ගිහිල්ලා තමයි බලලා තමයි එතෙන්දි තීරණය කරන්න වෙන්නේ. එයාට කතා කරනවද, නිශ්ශබ්දව ඉන්නවද, සැරෙන් කතා කරනවද, කතා නොකර ඉන්නවද, කරුණාව දක්වනවද? ඇයි එතෙන්ට ගියා මේ මිනිස්සයා සමාවිල්ලු? අපි වෙනස් වෙන්න ඕනනේ. යන්නේ ඒක නිසා අපිට මේ නීර්ණ තුළ, නිගමනයන් තුළ ඉන්න එපා, දිට්ඨිගත භාවයන් තුළ ඉන්න එපා. ලෝකේ තප්පර ගානෙන්, තප්පරයට සිය ගානෙන්, ලක්ෂ ගානෙන් වෙනස් වෙවි පවතින දෙයක් නිසා. මහා භද්‍ර කල්ප. දැන් මේ එක කල්පයක හොඳට ඔය දියුණු වීගෙන ඔය ඇවිල්ලා තියෙන්නේ. දැන් මිලියන 3-4ක් තිස්සේනේ මේ 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 එන මේ මේ தත්ත්වයේ මේ දියුණු වෙන්නේ පොඩි කාලයක් නෙමේ. අවුරුදු මිලියන 3-4ක් තිස්සේ මේ ඇති වෙච්ච දියුණුවක් තමයි මේ අද අපි විඳින්නේ මේ ලෝකේ. මේ ෆෑන් එක හොයාගන්න, මේ ඒසී එක හොයාගන්න, මේ තාක්ෂණය මේ විදියට මෙහෙම කතා කරන්න දේවල්, මේවා මහා ආශ්චර්යමත් දේවල් නේද? මෙතන කතා කරද්දී වෙන රටක ඉඳගෙන මේ මොහොතේම අපේ රුව දකිමින්, හඬ දකිමින් අදහස්ව මාරු කරගන්න මේ දියුණුම යුගයක්. හැබැයි මේ කල්පය බොහොම ලස්සනට ඉතින් විනාශ කරගන්නවා හැමින් සැරේ. සමහර රජවරු ඉන්නවා. දැන් ඔය උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් මේ යුක්‍රේන් රජතුමා කොමඩිකාරයන්ට, නළුවන්ට රටවල් බාර දෙන්න එපා කියන්නේ ඔන්න ඕකයි. ලංකාවේ දෙන්න එපා නළුවන්ට, කොමඩිකාරයන්ට, පිස්සන්ට, පෞරුෂයක් නැති අයට රටවල් දෙන්න එපා, කුජීතු කරනවා රට. තේරුණා නේද? ජයග්‍රහණයේ ස්වරූපයක් ගන්නවා. මෝඩෙක් වගේ, පිස්සෙක් වගේ පරාද වෙනවා. තේරුණානේ? මේ ලෝකෙ දෙකක් තියෙනවා. ජයග්‍රහණයේ ස්වරූපයෙන් පරාද වෙනවා. දැන් ඔය යුක්‍රේන් කාර්යය කරගන්නේ ඒක. තව එකක් තියෙනවා. පරාජයේ ස්වරූපයෙන් ජයග්‍රහණය ලබනවා. ගහන එක රටට වැරදි වගේම රටක් යුදමය තත්ත්වයකට ඇදලා දාපු ගොන්ත මිනිහත් වැරදිකාරයෙක්. දැන් තමගේ ගෙදර ඉන්න කෙනෙකුට පුළුවන් ඕන මුළු පවුලම අය අවුලක පටලවන්න, බැරිද? ඒ තමයි ගොන්ත මිනිස්සුන්ගේ වැඩ. තමගේ ගෑණිට පුළුවන් තමගේ මිනිහව මරවන්න, මැරෙන විදියට හදන්න. ඇයි ඉතින් ඒ ගෑණි ගිහිල්ලා ඔය පාට හැරි කවුරු හරි එකෙක් ඇවිල්ලා ගෙදර මිනිහට ඇවිල්ලා කියන්නේ නේ තියෙන්නේ අර මිනිහා මගේ පස්සට ගැහුවා කියලා. ඊට පස්සේ අරු යනවනේ, අරුත් එක ගහගන්න, ඌ ඇදලා අරන පොළු පාරක් ඔළුවට. එතකොට තමයි ගෙදර මිනිහා මැරුවේ කවුද? තමයි ගෙදර ගෑණේ. ඔය පස්ස ගෙවෙන අය එකක් ගැහුවාම කියලා හද නැතුව හිටියනම් ගෙදර මිනිහා ඔගේ රණ්ඩුවක් ඇති කරගඩී කියලා. ඔක වෙන්නේ නැහැ. දැන් අර හිරේ ඉන්නේ උන් ඉන්නේ. අන්න ඒ වගේ නුවණ තියෙන්න ඕන. එතකොට රටක්, පවුලක් යුද්ධයකට, ප්‍රශ්නයකට ඇද දාන අයත් මහා වාසනාවන්ත ගොන්තයෝ. එතකොට මේ ඔය වර්තමානයේ ඉන්න යුක්‍රේන් කාරය මම දකින්නේ ඒ ගොන්තයා රටක් ඇදලා දැම්මා මේ යුද්ධයකට ප්‍රශ්නයකට ඇදලා දැම්මා. ඉස්සෙල්ල හිටපු එක ඌගාන්ට ෂේප්මන්ට් එක තියාගෙන ඒ රජවරුත් එක්ක ෂේප් වෙලා ඕක හිටියා ගාන්ට. තේරෙන්නේ දැනගන්න පැ බලවතත් එක්ක සුළු මනුස්සයා ඒක චාප්පුවෙන් ඉන්න ඕන පවතින්න ඕන හරියට අර අපි දායකයොත් එක්ක ඉන්නවා වගේ ඒ වගේ ඉන්න ඕන. ඒක තේරුම් අරගෙන ඉවරලා ඉතින් ඒ මනුස්සයා මේ ප්‍රශ්න ඇති කරගත්තා. ඒ නිසා මම කියන්නේ අර අර එහෙම අර මේ මෝඩ මේ විරුතත්වල් තියෙනවා. ඒව හරිම අඥාන ලක්ෂණයක්. ලංකාවෙත් ඒකනේ නළු කට නිසා වැඩ නිසා හරෝ නිසා මේ නිසා තැන් තැන්වල දුක් විඳින්නේ ඒ වගේ. එසේ ඔබට මේ දේවල් වලින් හැම දෙයකින්ම ගන්න පුළුවන්. මම මෙහෙම ටීවී එකේ දැක්කම මම කියනවා මේ මිනිස්සගේ පෞරුෂය මේක. මේ මිනිස්සයා හිතන්නේ මේක. මේ මිනිස්සයා කරගන්නේ මේක. මේ මිනිස්සයා කරන්නේ මේක කියලා දන්නවා. තේරුණානේ? රටවලුත් හරි කපටි. ඈ දැන් ඔයත් උන්ටත් ඉන්නව සමහරලාට අපිටත් යාළුවෝ හිටියා. ඔයා බනින් අපි ඉන්න බය වෙන්න එපා. ඈ කියලා. අරු ගහන්න පොල්ලක් අරගෙන කොට කට්ටිය ඔක්කොම දුර මිනිහා විතරයි. ඈ පොඩි කාලේ අපිට වෙච්ච දේ තමයි යුක්‍රේන් කාරයට වෙලා තින්නේ. මුලදී කිව්වා අපි ඉන්න ඔක්කොම ටික ඉන්න එහෙම ඔයා බය නැතුව යන්න වැඩේ එන්න මටත් පෙන්නන්න බෑ ඔයා කගාලා දාන්න. උගා ගන්න දීලා පයින්නවා. කෙක්කත් නෑ. ඕයින් ඉගෙන ගන්න හැම තිස්සේම දේවල්. හැම තිස්සේම ඉගෙන ගන්න. ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. සමහර මිනිස්සුගේ වචනය හරි පණයි. නමුත් පදනම තමගේ හිත පණ නෑ. අර කටින් පොල් හිටවන මිනිස්සු කියලා කියන්නේ කිව්වට අන්න ඒ වගේ වචනේ පණ හිත පණ නැහැ. සමහරගේ හිත හරි ශක්තිමත් ධෛර්යමත් වචනේ ඇච්චර මේ සරණේ. සමහරගේ හමුදාකාරයෝ 10ක් ඇතුළේ ඉන්නෝ එකයි එළියේ ඉන්නේ. සමහරගේ 10ක් එළියේ ඉන්නෝ එකෙක්වත් ඇතුළේ නැහැ. මේ මගේ වගේ. ඉතින් අර ඒ වගේ තියෙනවා වෙනතුනේ. අනිත් එක දෙයකට බහිනකොට ඒකේ ක්‍රියාව ප්‍රතික්‍රියාවලිය ප්‍රතිඵලය දැකලා වැඩ කරන්න ඕනේ. ඒක ප්‍රතිඵලය වේලාසනින්ම දරුණු වෙනනම් මුලින්ම කරන්න තිබුණ රට බාර දීලා නිකන් ඉන්න තිබුණා. මගේ ජනතාව විනාශ කරන්න එපා. අපි ප්‍රජාතාන්ත්‍රිකවාදී වශයෙන් මේව කරමු. කිසි පතුරුම පත්තු කරන්න එපා. අපේ රටේ ඇවිල්ලා ඔක්කොම ටික බලතල වුණනම් ගන්න කියලා කියන්න තිබ්බා. ඉතින් ඔක්කොම කුජ්ජ කුජීතු කරගෙන මැරිලා ජනතාව අපහසුතාවයට පත් කළ විනාශ වෙනවා කියන ප්‍රතිඵලය දකින්නවා නම් ඒක තමයි ප්‍රතිඵලය. එහෙම කරු එක රටක් තියෙනවා. මේ අපේ සුදු අධිරාජ්‍යයන්ගේ ආක්‍රමණ කාලයේදී තායිලන්තය කොටසක් අල්ලගත්තා. කොටසක් අල්ලගත්තට පස්සේ අනිත් කොටස දැනගත්තා. මේ කොටසලත් ගහලා විනාශ කරනවා කියලා රජුන් සාකච්ඡා කරලා කිව්වා අපිට මේ පාඩුවේ ඉන්න දෙන්න ඔබ යටත් කරගන්න කමක් නෑ රට කියලා ඉර දුන්නා. ඉර දුන්නට පස්සේ අදත් ඒකේ රජුරු ඉන්නවා. තායිලන්තයේ අදිත් රජෙක් ඉන්නවනේ. රජෙක් ඉන්න වෙනවම රාජ පරම්පරාව හොඳට යනවා. ඉතින් මෙහෙ එහෙම කරගන්න තිබ්බා. අටයුතු කරගන්න. දැන් මේක රජෙක් නැති රටක් එකා එකා එනවා නානතටාගෙන ආල කට්ටිය යනවා. ඌ හොඳට ණය වෙනවා. ණය වීලා හොඳට ඇපල් වතු ටිකක් ගන්නවා. ගිවල් දොරවල් දෙකක් ගන්නවා. මේ මහරජිනගේ ගේ ආසන්නෙන් ගියත් දොරක් ගන්නවා. ඌ ලස්සනට දරුවොත් එක්ක පිටරට ඉඩ ගඩන් ටිකක් තියාගෙන ලස්සනට ඉන්නවා. ආයි තව එකෙක් ඉන්නවා. ඒක ඩබල් වෙන්න විකුණනවා. කොටස් ටිකක් විකුණනවා. ඇයි හේතුව? මේ රට අයිති කාටද කියලා මේ රටේ ජනතාව දන්නේ නැහැ. දේශපාලකයෝ හිතන් ඉන්නවා ජනතාවට අයිති කියලා. ජනතාව හිතන් ඉන්නවා දේශපාලකයන්ට අයිති කියලා. ඒකනේ පොදු දේපල විනාශ කරන්නේ. පුදු දේවල විනාශ කරන්නේ නැහැ මේක මේ අපිට අයිති කියලා තේරෙනවා නම් තමන්ගේ රටේ බස් එක පුච්චන්නේ නැහැ තමන්ගේ බස් හෝල් එක කඩන්නේ නැහැ තමන්ගේ පොදු මේ මේ ලයිට් වලට පවා ගල් වලින් ගහන්නේ මේව කඩන්නේ මේ අපේ කියලා දන්නවනම් ඌ හිතන්නේ රජේ කියලා තේරෙන්නේ රජේ කියලා හිතාගෙන ඉන්නේ දැන් දකුණේ හටගත්ත සන්නද්ද කණ්ඩායම් ඔක්කොම මේව විනාශ කරේ ඌ හිතන්නේ රජේ කියලා රජේ හිතන්නේ මේක අපේ කියලා. ඒ නිසා මේ රටේ ජීවත් වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ මේ රට අයිති කාටද කියලා. හැමෝම කැත විදියට තමන්ගේ දේ දැන් මං උනත් හිතන්න දැන් පුරුදු වෙලා තියෙන ක්‍රමයට බොරු කියන්න ඕනේ නැහැනේ. මොකද මේ කියලා වැඩක් නැහැ නේ මිනිසුන්ට. මමත් දැන් හිතනවා මගේ වැඩක් බලාගෙන මගේ දෙයක් මේව කරගෙන ඉන්න ඔච්චරයි. රජෙක් නෑ අයිතිකාරයෙක් නෑ. ඒ නිසා අපි මේ නූතන රජයන් වලට අපි කියනවා නොවෙනස් වෙන අයිතිකාරයෝ ටිකක් තියන්න. දැන් පොඩ්ඩක් හරි මේ බුද්ධාගම රැකිලා තියන්නේ ඇයි? ඒකේ ඉන්න නොවෙනස් වෙන අයිතිකාරයෝ පරම්පරාවෙන් එන අයිතිකාරයෝ ඉන්නවා. දැන් මහානායක ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ පරම්පරාවේ මේ අයිතිකාරයෝනේ. ඒ නිසා උන්වහන්සේලාට වගකීමක් තියෙනවා මේ නිකායවල් පොඩ්ඩක් පවත් ගන්න. ආරක්ෂා කරන්න. ඒකට කැමැත්තක් තියෙනවා. උන්වහන්සේලාගේ නිකාය මන්තල් ටික රැකගන්න උන්වහන්සේලා කැපවීමක් කරනවා. දැන් රටට අයිතිකාරයෙක් නැහැ. එකෙක් එනවා ඌ කාලය යනවා ඊළඟ අනිත් එකා එනවා ඌ ජෝගි නැටල යනවා. ඊළඟට ඊළඟ එකා එනවා ඌ කාලය යනවා. එන එකාට ඕන විදිහට සල්ලි අච්චු ගන්නවා. ඌ ආපු ගමම ඌගේ හමුදාපති ඌගේ පොලිස්පති නීතිඥයයි දාගන්නවා. ඌට ඕන විදිහට බෙරෙන් පදේ ගන්නවා. ආයි ඌ යනවා තව එකෙක් එනවා ඌත් ඌට ඕන විදිහට පදේ ගන්නවා. ස්ථීර අයිතිකාරයෙක් නෑ. මේ විදියට ගියොත් මේ රට නැත්තට නැති වෙනවා. මේ රටට ස්ථීර අයිතිකාර මණ්ඩලයක් හදන්න ඕන. අඩුම තරම විශ්‍රාම යන ජනාධිපතිවරු ටික හරින වෙනස් වෙන පදනමක් හැටියට මේ රටට වග කිය යුතු කියලා රාජ්‍ය තරතුරෙහි පැවැත්වුවා නම් හරි වගකීමක් ඇතුව. මොකද අත්දැකීම් තියෙනවනේ ප්‍රධාන තීරණත් එක්ක අදහස් හරි ගන්න. කොහොමද ඉත විශ්‍රාමික රජවරු කියලා කියන්නේ ඉත ලංකාවේ මලාට පස්සේනේ උන් දේශපාලනේ විශ්‍රාම ගන්නෙ. ඒකත් වැඩන්නේ අඩුම තරමේ පූජක නායකයෝ ටික හරි ඉහළ අධීක්ෂණ මණ්ඩලයක දැම්මනම් හරි අර වෙන රටවල් වල වගේ. එනිසා වෙන රටවල් දියුණු වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාව දියුණු වෙන්නේ රජෙක් ඉන්නවා. කවුද රජ? මහරජින. එයා මුල් කරගෙන ඉන්නේ. ඇමරිකාව දියුණු වෙන්නේ රජෙක් ඉන්නවා. ඒ ඔක්කොම මහරජින්ට වගකීමෙන් කටයුතු කරනවා. එහෙල. එයාගේ අධීක්ෂණය යටතේ තියාගන්න. මේ රටත් එහෙම අධීක්ෂණයක් යටතේ තිබ්බනම් මෙච්චර පිසු නටන්නේ නැහැ. මෙච්චර රටක් ණය කරන්නේ නැහැ. මෙච්චර රටක් විනාශ කරන්නේ නැහැ. මේ රට යුද්ධවලට ඇදලා දාපු ජනතාවටත් ඒ යුද්ධ බිහි කරන්න උදව් කරපු දේශපාලකයන්ටත් දේශපාලකයේ උදව් කරේ නැත්නම් 7-8 දිනාගෙන් පටන් ගත්ත දකුණු යුද්ධේ ඈ 20-30 ගානකින් පටන් ගත්ත උතුරු යුද්ධේ එදාම එවලිම නැති කරනවනේ දේශපාලකයේ උදව් කරපු නිසා තමයි ඒව වගා වුනේ ඒව වර්ධනය වුනේ ඒ දේශපාලකයන්ටත් ඒ යුද්ධ බිහි කරපු මිනිස්සුන්ටත් මේ රට අරාජිත කරපු අයටත් කිසි කෙනෙකුට මේ මව්බිමේ නැවතනම් උපදින්න හම්බ වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඒ කියන්නේ මිනිසෙක් වෙලා ඉපදුනත් ජරා ජීරණ ගැටිවිලෙක් වෙලා කොහේ හරි කානුවක උපදී කියලා තමයි මගේ විශ්වාසයේ තියෙන දර්ශනයට අනුව තියෙන. උන්ට නම් බෑ. රටක් කාපු මිනිහෙකුට කොහොමද රටක මිනිසෙක් වෙලා නැවත උපදින්නේ? උපදින්න බෑ. පෞද්ගලිකව මම නම් කැමතිත් නැහැ උපදිනට. අර ඒක මිනිස්සෙක් කිව්වා වගේ ඕකට නිවන් සැපම ලැබේවා. ඔය එතකොට ඕක උපදින්නේ නෑයි කියනවා. එතකොට හොදයිලු. ඈ නිවන් සැපම ලැබේවා යාට. ආයි උපදින්නේ නෑලු. නිවන කියලා කියන්න පින්නතුනේ අපේ මේ විඥානයේ පැවැත්මේ සමාප්තිය ඌමනානම් තහවුරු කරගන්න පුළුවන් එක තැනක් ඇත්ත. ඒක පහන සංඥාවට සමවැදිලා පිරුණුවම් පාන කෙනෙකුට මේ විශ්වයේ නැවත නැවත උප්පත්ති භාවයන් අහෝසි කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ වගේම භව ගමන බෝසත් බවට පත් කරගන්න, බෝසත් පාරමිතාවක් බවට පත් කරගන්න, සතර අපායට නොවැටෙන තත්ත්වයට පත් කරගන්න මේ ධර්මයේ හැකියාව තියෙනවා පින්නතුනේ. ඒ නිසා නිවන් ධර්මයේ අවබෝධ කළා කියලා, සම්මාදිට්ඨික වුණා කියලා එයාට ඊළඟ ආත්මයේ ඉඳලා ආත්මේ නැති වෙනවයි කියලා කතාවකුත් නැහැ. එයාට ආත්ම භාවයල් එයා අදිෂ්ඨාන කරනවා නම්, එයා ප්‍රාර්ථනා කරනවා නම්, එයාට නැවත භව උප්පත්තියක් ඕනේ කියලා හිතනවා නම්, එයා හිතුවහම මේ දේ ලබන්න පුළුවන්. ඒකට කියනවා අතටපත් නිවන්, පසකට දා සසරට බසින බෝසත්වරු කියලා. එයා අදිෂ්ඨානය කළාම ඒ අදිෂ්ඨාන විඥාණය, එයාගේ තණ්හාවක් තියෙනවා නම්, ඕමනාවක් තියෙනවා නම්, ඒ පැවැත්ම පවත්වන එක කාටවත් නැහැ කියන්න බෑ. ඒ වගේම බලහත්කාරයෙන් සංසාරේ කවුරුත් නිවනට ඇදගෙන ගිහිලා දාන්නෙත් නැහැ. ඈ නිවන කැන්සල් කරගන්න බැරි කමකුත් නැහැ. තමන්ට පුළුවන්කම තියනවා. තමන්ට බෝසත් වෙන්න ඕන නම්, බුදු වෙන්න ඕන නම්, එයා එක මිනිස්සෙක් ඉන්නවා. එයා කියනවා එයා අවසාන සත්‍යයක් නිවන් දකින්නකම් මම නිවන් දකින්නේ නැහැ කියලා. ලෝකෙ මිනිස්සෙක් කියනවා මේ සංසාරේ හොඳයි, සංසාරේ ලස්සනයි, අවසාන සත්‍යයන් නිවන් දකින්නේ නැහැ කියත් නිවන් දකින්නේ. ඉතින් වරදක් නැහැනේ. ඉතින් මනුස්සයගේ සන්තෝෂේ. මං හිතනවා කොයි වෙලාවක හරි ওই මනුස්සයා තමයි ඉස්සෙල්ලම නිවන් දකින්නේ කියලා. සමහර වෙලාවට ඔය කියන කීවිල්ලට අනුව. ඉතින් ඒ නිසා මිනිහට ජීවිතේ දුක දැනුනහම, කාට හරි ළඟම කෙනෙකුට කැන්සර් එකක් හැදුනහම, Tamanට ලෙඩ රෝග කැන්සර් එකක් හැදිච්ච දවසට අනේ හාමුදුරුවනේ මට අද නිවන් දකින්න තමයි රන්දෝදයි කියලා කියන්න ඉඩ තියෙනවා නේ. දුක නොදැන කියන කතන්දර එහෙම කියන අයම අනිත් පැත්තට ඒක හැරෙනවා. කමන්න ඔය කියන ඒවා ඒ විදිහටම වෙන්නේ නැහැ. මිනිසුනේ මේක දර්ශනයක්, මෝඩයෝ වෙන්න එපා. දර්ශනයක්, ඥානයක්, යහපත් චින්තනයක් ඇතුව ජීවත් වෙන මානව වර්ගයක් වෙන්න දිට්ටිගත භාවයෙන් අන්තගාමි වෙන්න එපා. වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, පලිගැනීම, ගුණමකුකම දියුණු කරගන්න එපා. දිට්ටිගත භාවය මුල් කරගෙන, ආගම් මුල් කරගෙන වෛරය, දිට්ටිගත මුල් කරගෙන වෛරය, ක්‍රෝධය නැතුව දයාවෙන්, ප්‍රේමයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ජීවත් වෙන සත්සිතක්, සත්ඥානයක්, සම්‍යක් දර්ශනයක් ඇති කරගන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සුභත් වේවා. අද දවසේහි පිංගති දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ වැල්වාය ඇතිලිවැව පෙරකුම් මාවතේ පදිංචි WD ගුණදාස පින්වත් මහත්මයා. අරමුණ බවට පත්වන්නේ ස්වාමින් වහන්සේට සාසනික වැඩ කටයුතු කරන්න නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත් ලැබේවා කියන සුවිශේෂී ප්‍රාර්ථනාව කරන්න ඕන කියලා එතුමන් විශේෂයෙන් අපිට කතා කරලත් මතක් කළා. ඒ වගේම ධර්මඥානෙ දිනුන පමුණු කරගන්නට වෙර වීරිය දරන සෑම සීල දෙනාගේම ධර්මඥානෙ දිනුන පමුණු වෙලා ආදාදම ධර්ම අවබෝධය සරසා ගන්නට මේ ධර්මානුශාසනාව උපකාරයක් වේවා කියලා සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සඳහන් කරන එතුමන්ටත්, ඒ වගේම එතුමගේ බිරිඳගේ නමින් මිය පරලෝ යන්නට යෙදුණු ඥාති මිත්‍ර හිතයිසී වංශ පරම්පරාගත සියලු අයටද සංසාරික වශයෙන් සැනසීමක්ම නිවනක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුවා දොරවා හැම දෙනාගේම රැකී රක්ෂා කටයුතු සහ තුරුණගේ ආශිර්වාදය ලැබීමෙන් ධර්ම අවබෝධ කටයුතු, ධර්මකාමී සීල කටයුතු සර්ව ප්‍රකාර කර ගැනීමට මේ ධර්මයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් බොහොම සද්භාවයෙන් යුතුව, සත්සිත ඇතුව ලෝකේටම ධර්මය පැතිරේවා, මිනිසුන් සිත් තුළ මිත්‍යා දෘෂ්ටිය දුරු වී සම්මා දිට්ඨිය පහළ වේවා.
කියන උතුම් පරමාර්ථය ඇතුව අද දවසේ දායකත්වය ධර්මින් කටයුතු කරනු ලැබුවේ වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි WD ගුණදාස පින්වත් මැතිතුමා, එතුමාගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ලෝක සාමය ප්‍රාර්ථනා කරනවා. සද්ධර්මයේ පිහිට ආරක්ෂාව හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට සම්මා සම්බුදු සරණ වේවා. සුපත් වේවා. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතු ච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සම්බුදු සරණ වේවා. සුපත්තේ ආසුපත්.